හොඳයි සංගතනේ. ටිකක් ගැඹුරු කාරණාවකින් පටන් ගමු. නැත්නම් හැමතිස්සෙම ඔක අන්තිමට ඇදලා ගියාම ඉවර කරන වෙලාවට ඉවර කරගන්න බැරි වෙනවා. පොඩි දෙයක් නම් අතහැරලා දාන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා පිළිගන්න මේක කියලා ඉවරනකොට තමයි කිව්වේ මුලේ ඉඳලා මොකද්ද කිව්වේ කියලා තේරෙන්නේ. ඉතින් පැය දෙකක් විතර කියලා තව පැය භාගයක් තියෙනවා කියාගන්න ඒ ටික කිව්ව නැත්නම් අර පැය දෙකෙන් වැඩක් නැහැ. එතකොට ඉතින් ඉතුරු පැය භාගෙත් එහෙමම කියනවා. ඉතින් ඊට පස්සේ වෙලාව ෆරක් වෙනවා. වෙලාව ෆරක් වෙන එක මගේ වැරද්දා. ඒක මං කවදාකවත් දහමට දාන්නේ නැහැ. මම මේ වෙලාවට දහමක් ඇදිලා આવොත් ඒක කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම මේ එක එක උපක්‍රම හොයනවා. පටන් ගත්ත වෙලාවෙම දහම කතා කරලා ලොකුවට තියෙන එක මග ඕන වෙලාවක නවත්තන්න පුළුවන් ක්‍රමේ අන්තිමට කතා කළා නම් හරි. අපි එහෙම හරි කරලා බලමු. මොකද මේක දන්නේ කවදා හරි මම තීරණය කළොත් එහෙනම් මේ සිස්ටම් එකේ වර තමයි වැරදි කියලා. මොකද වෙන්නේ? මේ ලෝකේ ලොකුම ගොන් රජා මං වෙනවා. සිස්ටම් එක නෙමෙයි වැරද්ද. කවුද වැරදි? තමන්. තමන් වැරදි. සිස්ටම් එක වැරදි නෑ. සිස්ටම් එක නිසා තමන්ට දුකක් එනවනම් වැරදි කවුද? තමන්. නෝනා නිසා මහත්යට දුකයි නම් වැරදි කවුද? කවුද වැරදි? ඔබ නෙමෙයි. නෝනා නිසා මහත්යට දුකයි නම් කවුද වැරදි? මහත්යා. මහත්යා නිසා නෝනට දුකයි නම් නෝනා. හැමදෙස්සෙම දුක හටගන්නේ මොන හිතේද? අන්න එයා තමයි වැරදි. මොකද දුක කියන එක තමයි වැරද්ද. දුක කියන්නේ ඇත්තටම ලෝකේ තියෙන එකක් නෙමෙයි. ඒක මානසික ලෙඩක්. දුකක් එනවා කියන්නේ මානසික ලෙඩක් වෙනස. අඩු වැඩි වශයෙන් ඔබ අපි සියලු දෙනාටම දුක එනවා. ඒ කියන්නේ අපි අඩු වැඩි වශයෙන් හැම කෙනාටම මානසික රෝගේ තියෙනවා. ඒකයි මම ඔබට කියන්නේ එන්න. දුක කියාගෙන එන්න. දුක හිතෙච්ච කෙනා තමයි දුක කියාගෙන එන්න ඕනේ. හැබැයි ඇවිදින්න අනිත් කෙනාට අවවාද කරන්න කියලා වචන කියන්න එපා. මිනිසුන්ගේ තියෙන වැරද්දන්නේ එතන තියෙන්නේ. දුක කියාගෙන එනවා. දැන් දුක කියාගෙන ඉන්නේ කවුද? දුක ඇදීච්ච එක්කෙනා. ඒක හරි. එයා තමයි එන්න ඕනේ දුක කියාගෙන. ඒ ආයෙදල ඊට පස්සේ මොකද කරන්න ඕනේ? අවවාද කරන්න ඕනේ කියා කාටද? සිස්ටම් එකටද? නෑ, තමන්ට. සිස්ටම් එක කියන්නේ තමන් හැර අනිත් ඒවා. සිස්ටම් එකේ මේ විදිහට අර්ථ දක්ව ගන්න. තමන් හැර අනිත් සියලු දෙනා සිස්ටම් එකේ ඉන්නේ. එතකොට ඒ ඒ ආකාරයෙන් සිස්ටම්ස් තියෙනවා. ඔබගේ ෆැමිලි එකේ එක සිස්ටම් එකක් තියෙන්නේ. ඒක ඇතුළෙත් ඔබගේ පුතා වෙනස්, මහත්තයා වෙනස්, නෝනා වෙනස්. ඒ ඒ අයට ඒ ඒ සිස්ටම් එකක් තියෙන්නේ. එහෙනම් ඔබට පුළුවන් වෙනවනේ මක් වෙන්නද? නම් මෙසීලී වෙලා පින්විතනේ ඕනේ සිස්ටම් එකකට අනුකූලව ඉන්න. ඒකයි මම ඔබට කියන්නේ පින්විතනේ පුළුවන් තරම් වතුර වගේ වෙන්න කියලා. වතුර වල තියෙන වැදගත්ම සාධකය තමයි පින්විතනේ. දාන වාජනේ හැඩේ ගන්නවා. මාත්‍රයක් ගැටෙන්නේ. දාන වාජනේ හැඩේ ගන්නවා. දැන් බලන්න ගැටලි මොකුත් තියනවද කියලා. ඔබට පුළුවන් වෙනවනේ දාන වාජනේ හැඩේ ගන්න හැමතිස්සෙම. ඒත් ගැටෙන්නේ පොඩ්ඩක්. ඔබ තමයි බවුලෑ ගෙදර ගියාම එලිලා ඉන්න ඕනේ ආදිවාසීන් දේවල් කියන්නේ. බවුලෑ ගෙදර ගියාම එලිලා ඉන්න ඕනේ තමයි. හැබැයි එල්ලෙන හැමෝම බවුල්ලු නෙමෙයි. එලිලා ඉන්න බවුලෙක් වෙන්න එපා. සමාජයේ ඔබ මේ මිනිස් විදිහට ඉන්න බෑනේ. ඔඩ් වෙන්න එපා. ඔබව දැක්කට පස්සේ මේ බණ අහන කෙනෙක් කියලාවත් හිතන්න ඉඩ තියන්න එපා. ඔබ බණ අහනවා කියලා ලෝකෙට කියන්නේ මොකටද? ඔබ නිවන් මාගේ හැදිරෙනවා කියලා ලෝකෙට කියන්නේ මොකටද? ඒ මොකුත් කියන්න ඕනේ නැහැ. ඔබ ඔබගේ වැඩේ කරගෙන යන්න දෙකට. ලෝකයා දන්නෙත් නැහැ ඔබ කවුද කියලා. ඒ තැනින් යන්න. ලෝකයා දවසක දැනගත්තාම ඔබ නිවන් දකින්නයි හදන්නේ කියලා. අන්න එදාට තමයි මේ වෙන්නේ ඔබගේ නිවන් මාගට කනක කහඳන්න පටන් ගන්න. ඔය ඊට පස්සේ ඔබට ලාභ කීර්ති ප්‍රශංසා එන්න පටන් ගන්නවා. දැන් ලාභ කීර්ති ප්‍රශංසා වලින් හානියටපත් වෙන්නේ හාමුදුරන් වහන්සේලා විතරක් නෙමෙයි. නිවන් මාර්ගයට පවතින වෙච්ච හැම කෙනාටම ලාභ කීර්ති ප්‍රශංසා කියන එක මහා බරපතල ප්‍රශ්නයක්. කවුරු හරි වැන්දොත් එහෙම ඇවිදලා ඔබට. අනේ මේ උපාසක මහත්තයා හොඳට ධර්මදර කෙනෙක් මේ. අනේ අපිට වින් සිද්ද වෙන කියලා වඳින් පුතේ කියලා වඳිනවා. මොකද වෙන්නේ? නැති මානයක් ගහනවා ඉහෙට. ඉතින් නිවන් මාර්ගයට යන එක්කෙනාට තියෙන ලොකුම බාධකේ මොකද්ද? මානේ. ඒකම තමයි එන්නේ වින් විතරේ හැම එකෙම. කවුරු ඔබ ගැන හොඳක් එහෙම කියන්න පටන් ගත්තා? ආයෙත් එනවා මේ මානේ ගහලා. ඒකයි වින්දුනේ තමන්ගේ දරුවා පැවිදි කළාට පස්සේ අම්මට සත්‍යක්‍රියාවක් කරන්න කියන්නේ. මගේ දරුවාට කවදාකවත් ලාභකීති ප්‍රසංසන ලැබෙන්න එපා. නිවන පූර්ණේ කරගන්න කල ලාභකීති ප්‍රසංසන ලැබෙන්න එපා කියලා. දැන් මේ හාමුදුරන් වහන්සේලාගේ අම්මලා මෙතන ඉන්නවනම් හැමදාම අදිස්ථාන කරන්න. මගේ දරුවා නිවන පූර්ණේ කරගන්න කල ලාභකීති ප්‍රසංසන ලැබෙන්න එපා. ඇනුම් බැනුම් ගැරහුම් කොච්චර ලැබුණා කමන්නේ. ලාභකීති ප්‍රසංසන ලැබෙන්න එපා. ඉවරයි සින්ගතේ. ධන්නේම නැතුව ඇදලා විසිකනවා බෝ. මිනිස්සු සද්ධාවන්තයි. දැන් ඉතල බලන්න පන්සලක කවුරු හරි වැඩ කරනවා. කුලියට වැඩ කරන මිනිහෙක් ඉන්නවා. ඒ කුලියට වැඩ කරන මනුස්සයා අවදමක වැලි ටිකක් අදිනවා චෛත්‍ය හදන්න. දැන් ওই මනුස්සයා පින්ගදනේ වැලි ටික අදින්නේ පිනටද රස්සාවටද? රස්සාවට. වැලි අදිනා වගේ රස්සාවක් කරන්නේ ආසාවෙන්ද අකමැත්තෙන්ද? අකමැත්තෙන්. කන්න මොන ටික හොයා ගන්න ඕන නිසා කරනවා. නැත්නම් ඒ මොන හරි වී ගන්න කර ගන්න ඕන නිසා කරනවා. දැන් පුදුමාකාර පීඩාකාරී සත්‍යෙන් හනේ මේක කී කී කරනවා. දැන් නම් මහන්සිය ටිකක් ඉන්නවා. ඔය විදිහට නෑ වැඩ කරන්නේ. නවත් ඔබ හිතලා බලන්න සිංහදෙනි. ඒ පන්සලේ දහම් අවබෝධයෙන් පත්වෙච්ච දායකයෙකුට කිව්වොත් එහෙම වැලි ටික අදින්න කියලා. විල් බරක්ේ රෝදෙන් නෙමෙයි අදින්නේ. විල් බරක්ේ පුරවලා ඒක උඩට තියාගෙන අදින්නේ. ඒකයි ක්‍රමවේදේ. එහෙනම් මේ ශාසනයට නැඹුරු වෙනකොට මෙ මොකද වෙන්නේ? ශාසනයට නැඹුරු වෙච්ච අනිත් අයගෙන් පිඟුදිනේ පුදුමාකාර විදිහට ලාභ කීර්ති ප්‍රශංසා ලැබෙන්න පටන් ගන්නවා. කී දෙනෙක් අනාථ වෙලා දිනනත් පිඟුදිනේ අපි දන්න ලාභ කීර්ති ප්‍රශංසා වලට අහු වෙලා. ඒගොල්ලන්ට තේරෙන්නේවත් නැහැ ඒවා ලාභ කීර්ති ප්‍රශංසා කියලා. ඒවට අහු වෙනවා. අහු වෙලා ගුරුවරයාගෙන් අයින් වෙනවා. ඊට පස්සේ ඉවරයි. ඊනවද හිතාගෙන ඉන්නවා මං කරන එක හරි කියලා. හිතාගෙන වෙනසිලා යනවා. ලාභකීර්ති ප්‍රසංසා දීපෝය කාලයක් එතන ඉන්නවා වෙනසෙනකන්. ඊළඟට මොකද කරන්නේ? හිමීට ආයෙනවා මේ පැත්තට. දැන් මොකද උනේ? ඒ පුද්ගලයාට මොකද උනේ? ඉවරයි. අර මිනිස්සුන්ට මොකද ප්‍රශ්නයක් නැහැ. ඒ මිනිස්සු මොකද කරන්නේ දැන්? ඒ මිනිසුන්ට ආයි ගුරුවරයෙක් හම්බෙලා දෙන ඒ මිනිස්සු කටයුතු කරන් යනවා. ස්වාමීන් වහන්සේලා දෙන ලොකු බරපතල ප්‍රශ්නයක් ඔය. දැන් මම ඔබට කියන්නේ මේදනේ ස්වාමීන් වහන්සේලා ගැන මාත්‍රයකට අනුකම්පාවක් තියනවනේ. ලාභකීර්ති ප්‍රශංසා දෙන්න එපා. විශේෂයෙන් අපේ හාමුදුරන්ට නම් දෙන්න එපා. බැන්නක් කමන්නේ. බයිනේපා ඔබට පව් කරනවනේ. නැත්තම් බැන්නත් කමන්නේ. මම ඔය කොච්චර කියලාද අපි හාමුදුරන්ට. ඉස්සර අපිට කෙනෙහිලිකම් කරපු අය. තවද හරදරයි කියලා අපි දායකයෝ. ඇයි කෙනෙහිලිකම් කරපුවොත් කෙනෙහිලිකම් කරලා එතන ඉවරයි. දායකයෝ එහෙමද? නෑ, හරි සද්ධාවන්තයි. ඒක නිසා මොකද කරන්නේ? නිරන්තරයෙන් ලාභ කීර්ති ප්‍රශංසා ලබා දෙනවා. ඒක උහුල ගන්න පුළුවන් වුණොත් හොඳයි. නැත්නම් එහෙම මොකද වෙන්නේ? උත්තර ඉවරයි. ඔබ දැකලා ඇතිනේ ඔබ ඇසුරු කරලා ඇතිනේ හාමුදුරුවෝ ඕනේ තරම් බෙන්ගදිනේ ඔබ දව දැකලා ඇතිනේ එහෙම මෙහෙන් එහෙම මෙහෙන් ඒ ලාභකීති ප්‍රසංසා වලට අහු වෙනකොට දන්නේම නැතුව මාන්නේ නැගිනවා මාන්නේ නැගලිවිලා ඉන්නවා ගුරුවරයාගෙන් කැඩෙනවා ගුරුවරයා ගියේ මග නෙමෙයි දැන් තමන්ගේ මගක් අනුගමනය කරන්න පටන් ගන්නවා අපි දන්න විදිහට නම් මේ ශාසනය දන්නේ කවුද? ගුරුවරයා. මේ ශාසනය දන්නේ ගුරුවරයා. මම දන්න ශාසනය දන්නේ මගේ ගුරුවරයා. මන් නෙමෙයි. ඔබ දන්න ශාසනය දන්නවනේ කවුද? ඔබේ ගුරුවරයා. කවුරු හරි. මගේ ගුරුවරයා දන්න ශාසනය ගුරුවරයා. තමයි දන්නේ. එයා ගුරු ඒ උන්වහන්සේ ගුරුවරයා තමයි දන්නේ. ඕමම ගියාට පස්සේ සාරිපුත්‍රයන් වහන්සේ තමයි දන්නේ. සාරිපුත්‍රයන් වහන්සේගෙන් ඇහුවොත් එහෙම කවුද දන්නේ ස්වාමීනි කියලා. අහන්න ජානාමි භගවා ජානාති කියලා කියයි. මන් නම් දන්නේ නැහැ ඕක. දන්නේ තථාගතයන් වහන්සේ තමයි කියලා. තථාගතයන් වහන්සේට ඔය කතාව කියන්න බෑ. ඔන්න ඔහමයි එන්නේ සිංහතන. ඒක නිසා ඔය ලාභකීති ප්‍රශංසා කියන ඒවා එහෙම. බොහොම දරුණුයි. මාන්නේ තමයි නගින්නේ. පරිසං වෙන්න. නිකන් කරුණාවක් ඇදලා අපින්ද කිව්වේ. එතකොට එහෙනම් දැන් අපි පොඩ්ඩක් බලමු පින්වතුනි අපි මේ කතා කරගෙන ආපු කාරණා ටික. අදවත් බලමු මේක ඉවර කරගන්න පුළුවන්ද කියලා හැමදාම උත්සාහ කරන ඉවර කරගන්න බාගෙට තමයි හැමදාම නතර කළේ. මොකද මේදෙනි මේක 10 වතාවක් දේශනාවල කියන්න ඕනේ. එතන එක්කෙනෙක් විතර සෝතාපන්න වෙයි. වෙලා නැති අය. මම ඔබට තරයේම අවවාද කරනවා සෝතාපන්න වුණා කියලා එහෙම මුලාවට වැටෙන්න එපා. සහලුවට ගන්න එපා. කරමු. සමහර සෝතාපන්න වෙලා ඇති. සෝතාපන්න වෙලා ඉන්න කෙනෙක් සෝතාපන්න වෙලා නැහැ කියලා හිතා ගන්න එකද පාඩු. සෝතාපන්න වෙලා නැති කෙනෙක් සෝතාපන්නයි කියලා හිතා ගන්න එකද පාඩු. දෙවෙනි එක නේද? මොකද මේක හොඳටම පාඩුවේ පින්වදිනේ. මොකද හේතුව? සාම සතරපයි නිදහස් වෙලා නැහැ. නමුත් හිතෙනවා සතරපයි නිදහස් වුණා කියලා. ඒක නිසා හැමතිස්සෙම මම ඔබට කියෙ මොකද්ද? අව탁සේරු කරන්න. අදි탁සේරුවට එන්න එපා. අව탁සේරු ගන්න කියන්නේ අපහස ගන්න කියලා නෙමෙයි. අව탁සේරුවෙන් ගන්න හැමතිස්සෙම. underestimate කරන්න. මන් තව බණ අහන්න ඕනේ. මන් තව අවබෝධ කරන්න. තව අවබෝධ කරන්න ඕනේ. ඔන්න ඔය මතෙම බණ අහන්න. එතකොට ලේසියි මේක කරගන්න. දැන් පින්වදනි ඊයේ දේශනාවෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. මම ඒක පොඩ්ඩක් ආයෙ මතු කරලා ගන්නම්. අහමු කෙනාටත් පින් සිද්ධ වෙන්න. ඒ ප්‍රශ්නේ අහලා තිබ්බ එක මම කිව්වා ප්‍රශ්නේ කියවල ඉවරලා මොකක් කියලා? ඊයේ හිටපයි මතක? ප්‍රශ්නේ වැරදි. ඒක අහලා තිබුණේ අපිට දුවා දරුවෝ ඉන්නවා. අමු සැමී විදියට කටයුතු කරනවා අපි. අම්මලා තාත්තලා ඉන්නවා අපිට. මේ ආයතන කටයුතු කරනනේ ඒ ආයතන තමයි අපි වැඩිපුර ඇලිලා තියෙන්නේ. ඉතින් ඒ ආයතන කටයුතු කරද්දී ඒ ආයතන අපිට ගැටීම් එහෙම ඇති වෙනවා. ඒක අපේ නිවම්මකට බාධාවත්ද කියලා. ඔයගෙන් ගැටීම් ඇහුවොත් එහෙම අලියට බෑගිලා චූත් ගියාද කියලා ඇහුවා ඒ කතාවෙන් නොයන්නේ. නේද? බොක්කොදොට්ට වයින් වලියට වැගුණාම එහෙනම් චූ කියාද කියලා අහන්නේ. නැවත් ඒ ප්‍රශ්නේ වැරදි කියන හේතුව තමයි මේක දැනේ. ඔය විදිහට නෙමෙයි නිවන ගැන හිතන්න ඕනේ. කොටිම කිව්වද ඔය දරුවා කියන එක පැත්තකින් තියන්න මේක දැනේ. දරුවායි නිවනයි අතර කිසි සම්බන්ධයක් නැහැ. ඔය එක්ස්කියුස් එක මෙහෙම එකක් දාගමු මං අහලා තිනවා පින්වතුනි ඇඟේ මයිල් තියෙනකන් නිවන් දකින්න බෑ කියලා ෂෝක්නේ ඈ දැන් කෙස් තියෙනකන් කිව්වොත් නම් බෑනේ මොකද හේතුව ඊට පස්සේ මොන හරි බේතක් බිලා කෙස් ටික ඔක්කොම කිව්වොත් එහෙම දැන් මට නිවන් දකින්න පුළුවන් වෙනවනේ මයිල් ටික හැලෙන්නේ නැහැ ලේසියෙන් ඇඟේ පුරාම තියෙනවනේ ඔක. දැන් හිතලා බලන්න. ඔන්න වගේ එකක් ආවොත් පින්වතුනි ඔබට ලේසි නැද්ද? අපි හැම එකක් සම්මත කරගමු. එතකොට නිදහසට කාරණාවක් තියෙනවා නම් ලොකු එකක් කියන්න තියෙනවානේ. ස්වාමීන් ඉතින් දන්නවනේ ස්වාමීන් ඉතින් බෑනේ මේ. දැන් ඔබ ඒකට hina වෙනවා. ළමයි ඉන්නවා කියලා එහෙනම් මොකද්ද ඔය කියන්නේ? ළමයි ඉන්නේද්ද? ළමයි ඉන්නේ කිසි පාඩුවක් නැහැ පින්වදනේ කාටවත් නිවන් දකින්න. කිසි දෙයකට බය වෙන්න එපා. ළමයි හොය ඉන්නේද්ද? ළමයට කන්න බොන්න දෙන්න ඔක්කොම කරන්න. ඉස්කෝලේ යවන්න ගිහින් දාන්න ඒ ඔක්කොම කරන්න. ළමයා ඉන්නේ කේ අඩුපාඩුව තියෙන පින්වදනේ ඔබට පැවිදි වෙන්න බෑ. මොකද ඒකට කන්න බොන්න දෙන්න එපා. පැවිදි වීමයි නිවනයි කියන්නේ දෙකක්. පැවිදි වීම කියලා කියන්නේ නිවන් දැක්කම එහෙම නෙමෙයි. පැවිදි වෙනවා කියන්නේ නිවන ටිකක් ලේසි වෙනවා. නැත්නම් තථාගතයන් වහන්සේ කවදාකවත් මේ මිනිස්සුන්ට විතරක් පැවිදි අනුදන් ඉන්නේ නැහනේ. තථාගතයන් වහන්සේ මේ සාරාංශගේ කල්පලක්ෂයක්. එහෙමත් නැත්නම් 20,000 කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආවේ මේ ඉන්න මනුස්ස ලෝකෙින් මේ 1000 2000 නිවන් දැක්වන්නද? දම්සක් පැවතුන් සූත්‍ර දේශනා කරනපු වෙලාවේ පිංගුදේ මනුස්ස වශයෙන් හිටියේ 5 දෙනයි. දිව්‍ය බ්‍රහ්මාදීන් හිටියා කියනවා නේද පිංගුදේ ඉන්දිකඩ සිදුර ඇතුලේ 60,000ක් විතර එන්න මට්ටමන සිරුරු මවාගෙන. මං කී දෙනෙක් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරන්නේ නැද්ද? කී දෙනෙක් අනාගාමි වෙන්නේ නැද්ද? කී දෙනෙක් අරහත් වෙන්නේ නැද්ද සමහර විට? සුද්ධාවාසික බ්‍රහ්මයේ මුතන්ට එන්නේ නැතුව ඇද්ද? දැන් සමහර අය කියනවානේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළනකොට අනාගාමී එහෙම කවුරුත් මාර්ගඵලලාභී ලෝකේ කොහෙවත් නැහැ කියලා තුන් ලෝකේ. ඔය දැනගෙනද කියන්නේ බලන්න. ඔහේ කටටාවරද කියන්නේ කියලා. දම්සප්පවතුන් සූත්‍ර දේශනාව අවසානයේදී උන්වහන්සේ කියනවා නේද මේ දහම් ගෝසා පැවැත්ච්ච ආකාරය? බුම්මානන් දේවානම් සද්දන් සුත්තවා චාතුම් මහරජිකානන් දේවා සද්ද මනුස්සා වේසුන් කියලා බෙර ගහන් දඩබඩන් දඩබඩන් ගාලා ඉපස් අහලා තියෙනවා නේද? පිරිත් මණ්ඩ පිරිත් වලට ගිහිලා තියෙනවා. ඔය හරියද නම් සාමාන්‍යයෙන් නෑ වගේ තමයි නේද? ඈ මැදම රාත්‍රී පැනලන්නේ කන කටේ තිබ්බනම් ඔන්න ඇහෙනවා ඒ වෙලාවට. කන වැහිලා කට ඇරිලානේ තියෙන්නේ. එකට එකහමාරට හිතරනේ වැඩි ඒ කියන්නේ. නමුත් ඔබ දැන් අහලා දිනවනේ පින්වදෙන මේ වෙනකොට. භූමාරු දෙවියන්ගේ දහම් ගෝසාව අහලා මොකද කළේ? චාතු මහරජික දෙවියොත් දහම් ගෝසාව පැවැත්තුවා. ඔහොමම ගිහිල්ලා එක තැනක් එනවා නේද? අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට දෙවියෝද දහම් ගෝසා පැවැත්වුවෝ කියලා. එතකොට දැන් ওই සුද්ධාවාස පංච සුද්ධාවාසනේ ඔය කිව්වේ. ඒකට කොහෙන්ද ගිය කට්ටිය? එමෙලෙම ගියාද? එතකොට හිතර බලන්න පිළ නිකන් මේ කඩට ආවටනේ කියන්නේ පොඩ්ඩ හිතර බලලා කියනවා නම් හරිනේ. ඊට පස්සේ තර්කයක් ගේනවා. ඉතින් සුද්ධාවාස එහෙම පිරිසක් හිටියානම් බෝධිසත්වයන්ට ඔච්චර දුක් හිඳින්න ඕනේ ඇවිල්ලා කියලා දෙනවනේ. බලන්න ගේන තර්ක. ඉතින් මේවා හරි හොඳයි මේවා හරි මේවා මේව නියම නියම දහම කියලා හිතාගෙන මක් කරනවා. සාදු කියාගෙන යනවා විදින්ද. මන් නම් ඔබට කියන්නේ හදන්නේ මං කිය දෙයක් කිව්වත් නිකන් නම් ගන්න එපා විදින්ද. පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ගන්න. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා බලන්න. නිකන් හිතලා බලන්න ඔය කියන කතාව මේ තථාගතයන් වහන්සේ නමකට නැත්නම් බෝධිසත්වයන් වහන්සේට බුද්ධ රාජ්‍ය ලබන්න. අනාගාමි බ්‍රහ්මයන් කියන්නේ මොනවා කියලා දෙන්නේ? එහෙනම් ඉතින් අපේ බුදුහාඳුරෝ කාශ්‍යප බුදුහාඳුරෝ හම්බෙච්ච වෙලාවේ මක් කරනවද? එහෙනම් උන්වහන්සේ කියලා දෙනවනේ. ඔහොම බුදුයන් කියලා. මෙන්න ඔබ බුදු වෙන්නේ නේද හදන්නේ? දැන් හොඳටම දන්නවනේ බින්දුනේ ඇයි? දැන් මේ බුදවරු 26 නම පහු කරලා 27 වෙනින් ඉන්නේ මේ පහු කරන්නේ දැන් නියත විවරණයෙන් පස්සේ. එහෙනම් ඉතින් උන්වහන්සේට කාශ්‍යප බුදුහාඳුරන්ව කියන් තිබ්බනේ මේ මොකද්ද මේ මානවකයාගේ නම? මේ ජෝතිපාල නේද? ජෝතිපාල මානව කියද? කියනවනේ. ජෝතිපාල. බුදු වෙන්නේ දඟලන්නේ. මෙන්න මෙහෙමයි බුදු වෙන්නේ. මම බුදු වෙන්නේ මෙන්න මෙහෙම. දැන් මෙන්න මේ විදිහට කරපන්. ආ දැන් කරපන්. හා බුදු වෙයිද? එහෙනම් අර වගේ අදහස් කියන්නේ මේ නේද? හිතලා බලන්න. සාදුකාර තියන්න එපා ඔබට. පොඩ්ඩක් බුද්ධියෙන් වල්මල බලන්න වෙනද. ඊට තව සමහර කියනවා. එහෙනම් මොට්ටෙව්. ඔච්චර කල්ප ගානක් පෙරම් පුරාගෙන ආව නම් බුදු වෙනු නම් මේ අද්දැමි ඉපදුනේ. මොකටද කසාද බැන්නේ කියලා. පේදන ඔය අර සමාජයේ ඉන්න මෝඩ පඬිතුයන්ගේ තර්ක. මේ ඔබට ඇහිලාදී අනිවාර්යෙන්. සමාජයේ ඉන්න මෝඩ පඬිතුයන්ගේ තර්ක. මලගෙදරකට එමෙ ගිහිල්ලා බලන්න. මලගෙවල් වල එහෙම ඉන්න ඔයගේ මෝඩ පඬිතුයෝ. කට්ටිය පිටිස එකතු කරගෙන. හා හා. සමහරව අනු කිසිම තේරුමක් නැති වචනෙන් තමයි සලා කතා කරන්නේ. තියා බීලා මිනිස්සය. මට මතකයි මලගෙදරක. තියා බීලා. කිසිම තේරුමක් නැති වචනෙන් තමයි සලා කතා කරන්නේ. එහෙම මොකද එහෙම කියන්නේ? හා බොහොම ස්තුතියි කියන වචනේ තේරුම කියන බලන්න. ඉතින් එළවටත් වැඩ නැද්ද මෙළවටත් වැඩ නැද්ද දේවල් කතා කරගෙන ඉඳලා මක්කලා යනවද ඔයේ ගාලි ගත කරලා යනවද තථාගතයන් වහන්සේ මෙච්චර කාලයක් දහම් මේ පාරමී දම් පුරාගෙන ආව නම් මේ ඉපදුනේ බුදු වෙන්න නම් තව දිසා දීව නැත්නම් තුරිස දීව ලෝකෙන් හිටපු පිරිස දේව ආරාධනාවකුත් කළා නම් ඔබ වහන්සේ දැන් මවුගුතට වඩින්න දැන් කාලේ හරි වැඩලිවිරලා මේ වැඩ පිළිවෙල කරන්න කියලා. එන ඔච්චර දන්න කෙනා මොකටද කසාද බැන්දේ කියලා නෙහන්නේ. මොකටද කසාද බැන්දේ? ඔබත් මේව දැනගන්න එපා. නැත්නම් ඔබත් ඔබට හිතෙන්නේ එතනේ ඉන්නම්. එහෙම හිතනවා. ඊට පස්සේ දෙනවා බුදු විලේ වැත්තෙන් ඉඳලා වරෙන් යන්න. උඹ නැගහන් උඩට කියලා මේ මොඩ පඬිතයව අරන් ගිහින් උඩින් තියාගන්න. ඇයි වින්දේ? කාමසුකල්ලිකාන යෝගය සඳහා හා තව ඊට වඩා ප්‍රබල කාරණාවක් තියෙනවා. පිළිදෙන තථාගතයන් වහන්සේ කියන්නේ ਸਰව බලධාරී කෙනෙක් නෙමෙයි. තථාගතයන් වහන්සේට කරන්න බැරි දේවල් දිනවද නැද්ද? තියනද නැද්ද? මම එකක් කියන්නද? තථාගතයන් වහන්සේට බැන්නානේ මාව සෝතාපන්න කරන්න. මෙන්න කරන්න බැරිව තිබිලානේ. අම්මා මරුව කෙනෙක් සෝතාපන්න කරලා බෙන්නන්න කියන්න පුළුවන් නම් මේ ලෝකෙට පහළ වෙච්ච කෝටි ලක්ෂයක් තථාගතයන් වහන්සේලාට පුළුවන්ද? බෑ බින්දනි ධර්මතාවය කියන එක වෙනස් කරන්න බෑ තථාගතයන් වහන්සේට. තථාගතයන් වහන්සේ කවදාකවත් ධර්මතාවය වෙනස් කරන්න උත්සාහ කළේ නැහැ. මේ විශ්වයේ ධර්මතා දෙකක් තියෙනවා. එකක් ලෞකිකයි අනිත් එක ලෝකෝත්තරයි. තථාගතයන් වහන්සේ ලෝකෝත්තර ධර්මතාවය අනුගමනය කළා. ඒකත් ධර්මතාවයක්. තථාගතයන් වහන්සේ හොයාගත් එක නෙමෙයි. ධර්මතාවයක්. ඒ ධර්මතාවය වෙනස් කරන්න උන්වහන්සේට බෑ කවදාකවත්. එනම් මේකෙදි ධර්මතාවයෙන්ම උන්වහන්සේ නියත විවරණ ගන්න වෙලාවෙ නියත විවරණ ගත්ත කෙනෙක් හිටියා. කවුද? යශෝදරා දේවී වහන්සේ. ඒ වෙලාවෙම නියත විවරණේ ගත්තේ. දැන් බුද්ධ විවරණයක් හදන්න පුළුවන් මේ බෝධිසත්වයන් වහන්සේ නමකට. රාහුල කුමාරයා. සංසාරයේ තිස්ස පෙරම් පුරාගෙන ආවේ මොකටද? බුදු වෙනින්න උතුමගේ පුතා වෙන්න. දැන් තථාගතයන් වහන්සේනේ බෝධිසත්වයන් වහන්සේට පුළුවන් ද කොච්චර පාරමිතා බල තිබ්බත් ඕවා බින්දින්න? බෑ. එයා වෙන්නේ නැහැ. සමහරට එතුමියයි රාහුල කුමාරයයි දෙන්නා. ඒ පාරමිතාවන් පිරුවේ නැත්තම්. උන්වහන්සේට බුදු වෙන දිවම තමයි අවුරුදු 16 දී. නැවත උන්වහන්සේට පාරමිතා පුරන්න හම්බ වෙන්නේ අර දෙන පාරමිතා පුරන්න පටන් ගත්තේ? නැත්තම් කොච්චර උදව් කළාද වින්දනේ? උන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවලම තියෙනවනේ. මට කොච්චර උදව් කළාද කියලා, චද්දන්ත දාසගේ නේද මොකද නේ, අර ඇතින්නක් වෙලා හැම ඉඳලා ජාතක කතා හැම අහලා තියෙන්නේ. මේ හිතලා බලන්න කොච්චර උදව් කළාද කියලා ඔය ගමන එන්න. දැන් වෙස්සන්තර ජාතකේ වෙලා අපි මෙන්න දුව කවුද? හුදා රාහුල කුමාරය දුව කවුද? උත්පලවන්නාව. එහෙනම් උත්පලවන්නාව අරියත් ඵලය ලබන්නේ නැතුව උන්වහන්සේට පුළුවන් සාසන ඉවර කරන්න. එහෙම වෙන්නේ නැහැ පින්වදෙනි කවදදක්ක. ඒකයි කියන්නේ තථාගතයන් වහන්සේ ධර්මතාව වෙනස් කරන්න බෑ. එහෙනම් මොඩ පඬිතුයන් එක එකව කියන්න පුළුවන්. තථාගතයන් වහන්සේ කියන සර්වවලදාරි කෙනෙක් නෙමෙයි. සියලු දේ දැනගැනීමේ නුවණක් තිබිච්ච කෙනෙක්. මෙසක් සියලු දේ පාලනය කරන්න පුළුවන් හැකියාවක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. ඕන එකක් දැනගන්නවා. නැත්නම් ඕන එකක් පාලනය කරන්න පුළුවන් කියලා එකක් නැහැ. සර්වවලදාරි අය කවුරුත් නැහැ ලෝකේ. කර්ම ශක්තිය සර්වවලදාරි නැහැනේ. සර්වබලධාරී වගේ තමයි. නමුත් සර්වබලධාරීද නැහැ නේද? මේක වෙනස් කරන්න පුළුවන් නේ. අරිහත් උනාට පස්සේ එතනින් මිදින්න පුළුවන් නේ ඔක. සෝතාපන්න වුණොත් අර විපාක ඔක්කොම අහු වෙලා යනවනේ. එහෙනම් මේ පැත්තෙන් සර්වබලධාරී කෙනෙක් බිහි වෙන්න බෑනේ ලෝකේ. ඔය හිතට නිවිඳනේ ඔක්කොම පව එක තියෙන හොඳට කල්පනා කරලා බලන්න. දැන් ඔබ ගාව තියෙනවා අනන්ත අප්‍රමාණව කරපු පව්. ඒවට විපාක තියෙනවා. සතර අපාය යන ඒවා ඔන්න තරම් තියෙනවා. සෝතාපන්න වෙනවා. දැන් මොකද වෙන්නේ? අර ඔක්කොම අහෝසි වෙන්න එපා. එහෙනම් සර්ව බලධාරී කෙනා පාලනය කරන්නේ කවුද? අපිමනේ. අපිට එන වදහිංසා කොච්චර වළක්ව ගන්න පුළුවන්ද මේ වෙනදී අපිට? සියලු ප්‍රාණ භූතෙන් කෙරේ හිතානුකම්පිතව කටයුතු කරමු කියන අදිස්ථානෙන් එමි තියනවා. කොච්චර දේවල් අඩු වෙනවද? පිළිදෙන ඔබ ඔහොම ඉන්න හින්දා ඔබට ওই තරම් නතරලා තියෙන මතක තියාගන්න. ඒත් කරදරයි නේද? අඩදමන වීම තියෙනවා. ළමයි ලෙඩ වෙනවා. ව්‍යාපාර අඩු වැඩි වෙනවා. ඒත් කරදරයි. සමහර ලාට හිතනවා අපි මේ දෙවියෝ බුදුන් අදහගෙන ඉන්නේ අපිටමනේ මේවා වෙන්නේ. අරුන්ට කිසි ගානක් නෑර බලහන් කවර පව් කරන්නේ උ. ඔහොම හිතන අවස්ථාවල් ඇතේ. එහෙම නෙමෙයි හිතන්න ඕනේ මොකද්ද? සංසාරේ අපි කරලා තියෙනේ මේ හැටියට දෙය බුදුන් අදහගෙන ඉන්න හින්දා මෙහෙමවත් ඉන්නවා. නැත්නම් අපි කෑලිවත හොයන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් පුළුවන් තරම් පිංගුදින සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරමින් ඉන්න තැන ඉන්න. එතකොට වෙන්නේ මොකද්ද? අර අහිතකර විපාක එන්න තියෙනවා පුළුවන් තරම් ස්ලෝ වෙනවා. එව නැති වෙන්නේ නැහැ. පුළුවන් තරම් ස්ලෝ වෙනවා. ස්ලෝ කරගන්න. මොකක් වෙනකන්ද? ඉක්මන නිවන පූර්ණේ කර ගන්නක. අරව පස්සට දාලා තියෙන නිවන පූර්ණේ කර ගන්නක. අරිහත් ඵලයේ පූර්ණ වෙනාට පස්සේ වැට කඩුව ඔක්කොම ගලවලා දානවා. දැන් කියන්නේ තියෙන මොකද්ද? මේ ලෝකේ තියෙන දරුණු විපාකියාවක් කමන්නේ. දැන් මගේ වැඩේ කරගෙන ඉවරයි. දැන් ඉතින් මරන්න බැරි නම් කාපන්. මෙතනින් යන්න මට තව දෙයක් කරන්න නැහැ කියලා. ඔන්න ඔය තැනට ආව නම් මෙතන වීරයෙක් වගේ සීහනාද කරන්න පුළුවන්. ලෝකයාට කියන්න පුළුවන්. ඕනනම් ඇවිල්ලා ෆන පිටින් හරි කාහන්. දැන් ඉතින් ඉවරයි මගේ වැඩේ. අනම් දෙට්ටම් කරන්න බැරි නම් ඕන එකක් කරපන්. දැන් පුළුවන් ඔය සීනාද කරන්න? දැන් බෑ. හරිහත් වෙන්නේ නැතුව සීනාද කරන්න බෑ. ඇයි? නිවන් දකින්න හරි ඕනේනේ. අනිත් මට නම් මොකුත් ඕනේ නැහැ. මම නිවන් දකින්න ඕනේ දැන්. දැන් මරණට කැමතිද? මරන්න දෙන්න බෑනේ පිංගුද නේ. නිවන් දකින්න ඕනේ නේ. නිවන පූර්ණේ කරගන්න ඕනේ නේ. ඒක නිසා. එහෙනම් බින්දනේ මෙන්න මේ කියන මේ ඔය excuses ගේන්න එපා මෙහෙට. ඔය ඔක්කොම බින්දට නිදහසට කාරණා. ඔබගේ නිවන වහගන්න ඔබ විසින්ම දාගත්ත නිදහසට කාරණා. මට ළමයි ඉන්නවා. ආයි මයි කනට හෙන්න කියන්න එපා මට ළමයි ඉන්නවා කියලා. මොකද වින්දනේ? එහෙනම් ඇයිලා කියන්නේ ස්වාමීනි මට කනක් තියෙනවනේ ස්වාමීනි. එහෙමත් කියන්න ඕනේ. මං කාටරි ගොතේ මහත්ව පැවිදි වෙන්න ඇවිදಿಲ್ಲ. අනේ එතකොට ස්වාමීන් වහන්සේ මං බැඳලා නින්නේ. ආ එහෙනම් හොඳයි මහත්ව. ඒක හරි. ඒකට ඔය ඔක්කොම කිව්වට කමන්නේ. නෝද මට නිවන්ද කරගන්න විදිහක් නැහැ මේ ළමයි එක කොහොමද හැමදාම මේක කරගන්නේ? ඔය කතාව කියන්න එපා. මම වයසයි කියන කතාව කියන්න එපා කිසිම කෙනෙක්. මට එක කකුලයි තියෙන්නේ අනික කකුල නැහැ නිවන් දකින්න බෑ කියන්න එපා එදෙල්ල. කකුලෙන් නම් නිවන් දකින්න දින ඔක කියන්න. මට ඔලිම්පික් යන්න බෑ. එක කකුලයි තියෙන්නේ. සාමාන්‍යයෙන්. එතකොට අපි කියනවා එහෙනම් ඔබ දැන් පැරා ඔලිම්පික් ඵලයක්. එහෙනම් දැන් ඔලිම්පික් නේද යන්නේ වෙන පැරා එකට ඵලයක්. ඒකත් නිදහතර කරන්නව නෙමෙයි. දැන් නිදහතර කාරණා දිනේ ඇතෝ සර්. මෙන්න මේ ආයතන පුළුවන් නිදහතර කාරණා ඉදිරිපත් කරන්න. ස්වාමීනි මම මන්දබුද්ධිකයි. හරි පිළිගන්නවා. එහෙනම් ඉතින් කරන් තියෙන මොකක්ද? හැමදාම මෙහෙට එන්න ආශිර්වාද කරනවා. ඊළඟ අත් බැවින් කොහොමද මේක නිදහස් වෙන්නේ කියලා. මේකෙම නිදහසලා යන්න කියලා ආර්ය උපාද සියල්ලම හමා වෙලා නිදහසලා යන්න කියලා. ඔන්න අපි ආශිර්වාද කරනවා. එච්චරනේ යට ගන්න පුළුවන්. මන්ද බුද්ධි කවුරු හරි ඉන්නවනම් එයා එන නිදහතර කාරණා කියාගෙන. මෙතනින් පස්සේ නිවන උදෙසා කිසිම නිදහතර කාරණාවක් කියාගෙන ඉන්න එපා. මම ඔබට කිසිම සමාවක් දෙන්නේ නැහැ ඒ සම්බන්ධව. පැවිද්ද සම්බන්ධව ඕනේ තරම් කියාගෙන ඉන්න. නිවන සම්බන්ධව කියාගෙන ඉන්න එපා වැඩක් නැහැ. ඔය කියන එකක්වත් මම පිළිගන්නේ නැහැ. මොකද නිවන තියෙන්නේ ශරීර කූඩු ඇතුලේ නෙමෙයි. නිවන තියෙන ළමයා ගාව නෙමෙයි. නිවනට යන්නේ වෙන ක්‍රමයකට. හේද නිගමන ඉදලා බලන්න. මේ තියෙන්නේ ඔබගේ මූලික හිත. මේක අරිහත් හිත. මේ අරිහත් හිත ඇතුලේ උඩින් තව ලේ එකක් වැහෙලා දිනවා. ඉස්සර මේ දේශනාවල කතා කළා. එක තට්ටුවක් වැහෙලා තියෙනවා. තව තට්ටුවක් වැහෙලා තියෙනවා. තව තට්ටුවක් වැහෙලා තියෙනවා. තව තට්ටුවක් වැහෙලා තියෙනවා. තව තට්ටුවක් වැහෙලා තියෙනවා. ඔහොම තට්ටු වැහෙලා තියෙනවා. මෙතන තියෙනවා අසූචි. අසූචි තට්ටුවක් වැල්ලෝ. ඔය හැම කෙනාගේම ඇතුලේ මෙයා ඉන්නව පෙන්ගතන. බල්ලා කියන කෙනාගේ ඇතුලේ. යටට ගිහිල්ලා බැලුවොත් එහෙම. මූලික ස්වභාවයක් එනවද? මේ ස්වභාවය තියෙන්නේ. දැන් මේක අභිධර්මයත් එක්කම පටල ගන්න එපා. චිත්ත මනෝ මානසං වල චිත්ත නේද ස්වාමීන් වහන්සේ කියන්නේ? අනේ දන්නේ නැහැ. හරි ලේසිනේ මෙන් ඉඳන් අර ඔක්කොම පැය තුනක් විස්තර කරන්න ඔයාලා ලේසි මම කියන එකද? දන්නේ නැහැ. තප්පර දෙක තුනයි වැඩේ ඉවරයි. එතකොට දන්න කෙනෙක් ගාවට යනවනේ. අරිහත් හිත. එහෙනම් මේ ඉන්න ඕන කෙනෙකුට අරිහත් වෙන්න පුළුවන්. මොකද්ද කරන්න තියෙන්නේ? ආ තව දිනවා මේ. මහත්තයා. නෝනා. ඇතිද? ඇතිද? කරේ, බඩේ, අතේ ඔය විදිහට. තාරේ පැත්තෙන් ඉන්න අම්මා. තාත්තා. මෙතන හිත දිනනවා. මේක වටේ තියෙන දාගත අසුචි තලියා. පිටින් මේගොල්ලෝ ඉන්නවා. මේගොල්ලෝයි මේක අතර තියෙන සම්බන්ධය මොකද්ද? මේ අය ඔසේ පැත්තක හිටපු දෙන්. ඔබට තියෙන්නේ පින්විතනි මේ ලේයර් එකෙන් ලේයර් එක ගලවන්න. පොඩ ගලවගෙන ඉන්නකොට අන්තිමට ඔක්කොම ගැලවිලා ඉන්නකොට මෙන්න මේක ඉතුරු වෙනවා. එච්චරයි. මේක තියෙන කොටත් මේගොල්ලෝ හිටියා. මේක තියෙන කොටත් මේගොල්ලෝ හිටියා. ඉතින් ඔක්කොටම කලින් මේගොල්ලන්ව ප්‍රශ්නයක් කරගත්තට පස්සේ පින්වතුනි දැන් ඉතින් උන් යන ලෝකෙන් යනකම් ඉන්න එපා ඔබ නිවන් දකින්න. එහෙනම් කැත්තක් අරගෙන කොටාගෙන කොටාගෙන යන්න දෙන්නේ. මම නිවන් දකින්නට අපි එකක් අත ඉන්න එපා කියලා. ඉතින් ආසකොන්නේ වල කොටන්න ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම කොටා ගන්න ඉන්නේ කාටද? තමන්නේ තමන්ටනේ ආස ඔක්කොටම වඩා. ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලන්ගේ නෙමෙයි. දැන් ඔබගේ ව්‍යාපාර තියෙනවා. ඉතින් මට හැමදෙස්සෙම අහන්නේ ඉතින්. ඔබ ගියාගෙන එනවා දේවල්. ස්වාමීනි මට බලන්න හැමදාම ඉස්කෝලේ යන වෙලාවනේ. ඉතින්. මට තේරෙන්නේ නැහැ ඔබ කියන්න හදන දේ. ස්වාමීනි මට නිවන් දකින විදිහක් නැහැ නේ මට හැමදාම ඉස්කෝලේ යන වෙලාවනේ. ඉතින්. මොකක්ද තියෙන සම්බන්ධය? ඉස්කෝලේ යමයි නිවනයි අතර. තේරෙන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ටිකේ. මේ ටික නෙමෙයි. ඔබගේ ළමයා නැගලා මේ අරිහත් ඵලයේ වහගෙන නැහැ. වහලා තියෙන්නේ මොනවද? මේ කෙලෙස් වලින් මේක වහලා තියෙන්නේ බින්දුනි. මේ කෙලෙස් වැහුම් ඕනේ අරගන්න. ළමයා ඔහෙ තියෙන්න දෙන්න. නෝන ඔහෙ හිටපු දෙන්න. මහත්තයා ඔහෙ හිටපු දෙන්න. තමන්ගේ වාක්‍යයේ උතුකන් සියල්ල මැනවෙන් ඉෂ්ට කරන්න. ඔබට දහම් තේරෙනකොට බින්දුනි මහත්තයා උදේට තේකක් හදලා දුන්නේ නැත්නම් දැන් තේකක් හදලාද? මහන්තය එනකොට වතුර වීදුරුවක් දෙන්න බොන්න මහන්තිලා වැඩ කරලා එන මනුස්සයට එංගලන්තේ හිටියා හැම පෞල් බිඳ දෙන්න මම දැක්ක මං ආශ්‍රය කරු හරි වටිනා ඒ දේවල් තමන්ගේ අම්මයන් ඉගෙන ගත්ත දේවල් වෙන්නේ නැති මහන්තය වැඩ ඇරලා ගෙදරට එනකොට බිඳදෙන නෝන වතුර වීදුරුවක් ලෑස්ති කරගෙන ඉන්නවා මහන්තය දොර තට්ටු කරනකොට මහත්තයට වතුර වීදුරු දෙන්න කලින් පොඩ්ඩක් බොනවා. නෝනා. මං හෙව්වා ඇයි එහෙම කරේ කියලා. ඒක ඉතින් අපේ අම්මලගෙන් පුරුදු වෙච්ච එකක් නේ මල්ලි. එහෙම කිව්වා. අම්මලගෙන් පුරුදු වෙච්ච එකක් නේ. ඒක මං හිතන්නේ ඉතින් අර වහා එහෙම තිබුණොත් මං මැරෙන්න කලින් මහත්තයට කලින්. මොඩේ වගේ හිතෙන්න පුළුවන් පිළිදෙර දැක්කහම. නමුත් ඒ හැංගීම මොඩ හැංගීමක් නෙමෙයි. ආ සෙන්ස් තැංගීම. තමන්ට කන්න බොන දෙන මනුස්සයා. ඒව එකක්වත් නිවනට බාධාවක් නෙමෙයි. ඒව කරන්නේ හැමෝම. දරුවන්ට කියන්න වතුර වීදුරක් තියන්න කියලා අම්මා තාත්තට. අම්මා තාත්තා නිදා ගන්න තැන. කොච්චර තින් කරගත්ත හැකේ දරුවෙකුට අම්මර සාතර වතුර වීදුරක් තිබ්බ හැමදාම රැට ඔක පුරුද්දක් විදිහට කළා නම් ඔබගේ අම්මා තාත්තා ඔබ ළඟ නම් ඉන්නේ ඔබ තියන්න හීනියක් දැකලා ඇහැරුණොත් එහෙම කැස්සක් ඇදලා ඇහැරුණොත් එහෙම දැන් කුස්සියට දුවන්න එපා ඒගොල්ලෝ මොන වතුර වීදුරක් ගිහිල්ලා එතනින් ගිහිල්ලා තියෙනවා මොන තරම් පිනක් කරගත්ත හැකේද ඒව එකක් නිවනට බාධාවල් නෙමෙයි. ඒව නිවනට ආශිර්වාද. ඇයි? ඔබට පිනක් කරගත්ත හැකි. එහෙනම් දරුවෝ ඔක්කොම පැත්තකින් තියන්න. අවශ්‍ය දැන් යන්කෝ. දැන් ඔබට හොඳටම තේරෙනවද මේගොල්ලෝයි මේ ගැන සම්බන්ධයක් නැහැ කියලා? දැන් ඉතින් ඔබට හිතනවා අපි මේගොල්ලන්ට ඇලිලා නී ඉන්නේ. ඕක නේද ප්‍රශ්නේ? ඔබ දරුවාට ඇලිලා නී ඉන්නේ ඒකනේ ප්‍රශ්නේ? දැන් කවුද කිව්ව අපිට ගලව ගන්න කියලා ඇලිච් එක? ඇලිච් එක කොහෙද යද්දේ? දැන් මේ උගන්වන්නේ වින්දුනේ ඇලිච් එක ගලවන්නේ නෙමෙයි. මකෙන්නද? තව ඇලෙන්න. තව ඇලෙන්න උගන්වන්නේ. හරියන්නේ නැද්ද? ඔබට ඇලෙන එකද ප්‍රශ්නේ, රිදෙන එකද ප්‍රශ්නේ? හ්ම්? රිදෙන එකනේ ප්‍රශ්නේ. රිදෙන්නේ නැතුව ඇලෙන ගමයක් කියලා දෙන්නද? එතකොට හාද බෑද? එච්චරයි. රිදෙන්නේ නැතුව ඇලෙන්න. දැන් ඔය ඇලෙන එක ප්‍රශ්නේ. අනේ අපි ඇලෙනවනේ හාමුදුනේ කීක ඉන්නේ. ඇයි ඇලිලා මැරුණොත් එහෙම පෙරේතෙක් වෙනවා. ආය හන්න දෙන්නේ නැහැ. ආයෙවල ඒසි පාසුවේ එහෙම නෙමෙයි. අම්මලා විශේෂයෙන් පරිස්සම් වෙන්න. තාත්තලා නම් ඔය යාළුවෙක් එක්ක ගිහිල්ලා අරෝ මේවා කියලා පොඩ්ඩක් ඕකේ නික අඩුයි. නැත්නම් අම්මා කියන්නේ දරුවා ගේන එකම හිත බැඳිලා ඉන්න කෙනේ. ඒ කියන්නේ දරුවාව පාවිච්චි කරන හැමදෙස්සෙම පිළිමෙන් නිදහස් වෙන්න. දරුවා බලන්න ඕනේ. දරුවා ළඟ ඉන්න ඕනේ. දරුවා කතා කරන්න ඕනේ. දරුවාගේ සුවඳ එන්න ඕනේ. දරුවා හැමදෙස්සෙම මේකම ඔළුවේ තියෙන්නේ. අර පීඩාකාරී මානසිකත්වයෙන් නිදහස් වෙන දරුවා ඕනේ. මලාට පස්සේ මොකද වෙන්නේ? මේ පීඩාකාරී මානසිකත්වයෙන් නිදහස් වෙන ආයකාව ඕනේද? දරුවා ඕනේ. මේ දරුවා ගාවට එන්න ඕනේ. මේ ගොඩක් දුරට පෙරේතය වෙලා එනවා. එහෙනම් දරුවාට ඇලෙන එක පීඩාවන්නේ. පීඩාවක් නැතුව දරුවාට ඇලෙන්න කියලා දෙන්නද? දැන් ඔබට කියන්න බෑ නේද දරුවා ඉන්නවා කියලා? ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනේ දරුවා හිටියේ කියන්නේ මෙහි. ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනේ ඔබට දරුවා කියන කෙනා ගැන හරි පීඩාකාරී මානසිකත්වයක් තියෙනවා. තථාගතයන් වහන්සේ දහම් දේශනා කළේ ඔන්න පීඩාකාරී මානසික තත්ත්වෙන් ඔබ මුදන්න. මෙතත් දරුවන් ඔබගෙන් අයින් කරන්න නෙමෙයි. යාළුවන් ඔබගෙන් අයින් කරන්න නෙමෙයි. පීඩාකාරී මානසිකත්වයෙන් මුදවන්න. අන්න ඒකට දහම් ඉගෙන ගන්න. ඒකට දහම් තේරුම් ගන්න. එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. එහෙනම් දැන් කිසි දෙයක් අතරින්නේම හදන්න එපා. ඔක්කොම හයියෙන් අල්ල ගන්න. දැන් අපි උදාහරණයකට ගත්තා. දූරියන් ගෙඩියක් හයියෙන් අල්ල ගන්න බදාගෙන. දැන් ඔබගේ උදුර ගන්න එන්න හදන දූරියන් ගෙඩිය. හා මොකද කරන්න ඕනේ ඔබ? හයියෙන් අල්ල ගන්නවා බදා ගන්නවා. පිටින්දනේ ඔබට දූරියන් ගෙඩිය බදා ගන්න කිව්වොත් උප්පරීම බදා ගැනීමල බදා ගන්නවද නැද්ද? බදා ගන්න පුළුවන්ද බැරිද? උප්පරීම බදා ගන්න පුළුවන් උපරි යමක් බදා ගන්න පුළුවන් උපරිමේම බදා ගන්නවද නැද්ද? නෑ. එහෙම කරන්න බෑ. ඇයි ඒ? ටිකක් තද කරගන්නකොට මක් වෙනවද? රිදෙන්න පටන් ගන්නවා පින්වතුනි. පපුවත් රිදෙනවා අතත් රිදෙනවා උල් ඇනිලා. ඒක නිසා පින්වතුනි ඔබ තද කරගන්නේ බොහොම පොඩ්ඩයි. ඔය දරුවත් දූලියන් ගෙඩියේ වගේ. ඔබ කිව්වට ඔබ දරුවන්ට ඇලිලා කියලා. ඔබ තාම දරුවන්ට ඇලිලා තියෙන 70%යි. ඉතුරු ටික ඇලෙන්නේ නැහැ. ඇයි? රිදෙනවා. ඔය දරුවට ඔබ ආදරේ 70%යි. හේතුව දරුවා නිසා ඔබට රිදෙනවා. ඒක නිසා ඒ ප්‍රසාදය 100%ක් හිටින්නේ නැහැ. ඔබට රිද්දන කෙනෙක් එක්ක ප්‍රසාදයක් හිටිනවද හැමදෙස්සෙම? නැහැ. ඔබට රිද්දන්න වෙන්නේ ඒ කෙනා ගැන ප්‍රසාදය අඩු වෙනවා ටික ටික. නැත්තම් වෙනදෙනි ඔබ ඊට වඩා දරුවන්ට ආදරේ. මම ඇත්ත කියන්නේ එක දරුවෙක් ඉන්නවා. හොඳට ඉගෙන ගන්න ඔබ කියන විදිහට මෙන්නවා. අනිත් එකා ඉන්නවා. දඩාවත යනවා. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. කුඩු ගහනවා, ගංජා ගහනවා. ඔය ළමයි දෙන්නටම එක වගේ ආදරේද නැද්ද? ආදරේද නැද්ද? අහන විදිහට උත්තර දෙන්න එපා. ඈ ආදරේද නැද්ද? නැහැ. එහෙම ආදරේ කරන්න බෑ වෙනදෙනි මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට. දැකපු දැක්මටම පින්වදින ප්‍රසාදයක් එනවා. ඔබ අහලා දිනන පළවෙනි දැක්ම first impression එක හරි වැදගත් කියලා. අහලා දිනන නේද ඒක? පළවෙනිදම දකින්න දැක්ම හරි වැදගත් කියලා මිනිස්සෙගේ. මොකද මේ වෙලාවේ චිත්‍රයක් හදනවා ලොකු හිතේ. ඒක තමයි ප්‍රසාද හිතේ මේ මිනිස්සයා ගැන තියෙන. ප්‍රසාද හිතත් එක්කයි ඒක බලපාන්නේ. එහෙනම් ඔබගේ දරුවගෙන් පින්විතින් ඔබ පීඩාවට පත් වෙනකොට දරුවා මුහුත් කළා නෙමෙයි. දරුවා ඉස්කෝලේ ගියා. අනේ කීයට ඊත් දන්නේ නැහැ. මොන හරි කරගන්නේ දන්නේ නැහැ. වාහනයකවත් හැපෙයිද දන්නේ නැහැ. දැන් ඉනි බයයි ඉන්නවා. ඊනවස දරුවා වැටිලා අත කඩාගෙන ගෙදර එනවා. දැන් ඒකට උදේ රෑ නැතුව වේත් කරන්න වෙනවා. උගන්වන්න වෙනවා. සල්ලි සත පහකට අතේ නැහැ. ඉතින් හිඟමනේ ගිහිල්ලා හරි කමනේ දැන් උගන්වන්න වෙනවා. අනේ මුන් හදාගෙන බලන්නකෝ අපි විඳින දුකක් නේද කියලා දෙන්න කතා වෙනවා. දැන් ප්‍රසාදයෙන්ද ඔය කතා වෙන්නේ? ඒක නිසා අපි කියන්නේ දරුවා කියනකොට හිතට ගින්නකුත් එනවා සතුටකුත් එනවා. එහෙනම් කියන්නේ මේ ඔබට උගන්වන්න හදන්නේ. දූරියන් ගෙඩියේ වටේ තියෙන උල් ටික රහින්න. එහෙම නැත්තම් දූරියන් ගෙඩි ඔහොම තියෙද්දෙන් පපුවට යකඩ ආවරණයක් දාන්න. දැන් කොච්චර තද කරගත්තා කමන්නේ නෑනේ. එහෙනම් ඔබට තද කරන්න හොඳට තද කරගන්න ක්‍රමයක් මේ කියලා දෙන්න හදන්නේ. දරුවව නම් අතාරින්න එපා පොඩ්ඩක්වත්. තව බදලා අල්ලන්න. දැන් නම් හරි සතුට වෙයි. නේ? අර අපිට දොස් කියන පිරිසේම හරියට සතුට වෙයි. ඔන්න දැන් තේරිලා මිනිහට. ඇයි ඉස්සර හිතන්නේ අපි දරුවව හදන්න එපා කියනවා කියලානේ. දැන් හිතන ඔන්න තේරිලා. ඕකනේ කියන්නේ ඔන්න ඔය විදිහට එපා තේරෙන්නේ. නේ මේ මිනිස්සු හිතාගෙන ඉන්න එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. රිදෙන්නේ නැති වෙන්න ලෝකයේ ග්‍රහණයට ගන්න. ඒකට කරන්න තියෙන පින්වතුනි අතින් ග්‍රහණයට ගන්නවා. හිතින් අයින් කරලා අතැල්ලා දාලා. ඔන්න ඕකයි වෙන්න ඕනේ. එහෙනම් දැන් දරුවන්ව මේකට අදාළ කරගන්න එපා. දැන් මේ උගන්වන්නේ දරුවව ටිකක් වැඩිපුර බදා ගන්න. තව අල්ල ගන්න, හයියෙන් අල්ල ගන්න, බදලා අල්ල ගන්න. කොච්චර ඇල්ලුවත් රිදෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි යුතුයකම් වාක්‍යයෙන් පැත්තේ ඒ විදිහට කරන්න. මේ පැත්තේ තියෙන ප්‍රමාද මේක ගලවන්න මම උදව් කරන්නම්. මම එවත් මේ යතිවර සංඝරත්නය ඔබට උදව් කරයි. ඒක කරගමු. වෙලා තියෙන මහ වින්නහිය ගැන හොඳට අවබෝධයට ගන්න. මේ වින්නහිය අවබෝධයට ආවට පස්සේ පින්වතුනි ඔබට හිතේ අනිවාර්යයෙන්ම ඇත්ත නේනම් මේ ලෝකේ නෙමෙයිනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මේක හරියට තේරුණා නම් පින්වතුනි ඔබට හිතේ මේ ලෝකෙ නෙමෙයි නේනම් ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ගාවනේ කියලා. මේක හරියට තේරුණොත් ඔබට තේරේ පින්වතුනි මේ දරුවෝද අරගොල්ලොද මේගොල්ලොද මේ බාහිරින් තියෙන පුද්ගලයෝ ගැන කොහොමඩවත් අදාළ එකක් නෙමෙයිනේ කියලා. පුද්ගලයෝ කොහොමදත් පින්වතුනි අඳුම තරමේ බාහිරින් තියෙන සද්දයක් රූපයක්වත් මේකට අදාළ නැහැ. ඒව නිකන් ඔක්කොම බාහිරින් තියෙනවා විතරයි. ඔබ දුක් විඳින්නේ එළියේ තියෙන බාහිර රූප නිසා නෙමෙයි, ශබ්ද නිසා නෙමෙයි, ඇහැ නිසා කන නිසා නෙමෙයි ඔබ දුක් විඳින්නේ පින්වතුනි. හරියට මේක තේරුම් ගත්තේ නැත්තම් තනිකර වැරදි පාරක යන්නේ. දුක් විඳින්නේ ඇයි කියලා හරියටම තේරුම් ගන්න වෙනවා.
අර අතන තියෙන ෆෑන් එක වැඩ කරන්නේ නැත්තේ. පිටිල.
හරියට තන හොයාගත්තේ නැත්නම් බේත් කරන්නේ වැරදි තැනට. ඊට පස්සේ බාහිරේ තියෙන ඒවා තමයි ඔක්කොම ප්‍රශ්නේ වෙන්නේ. හරියට වැරද්ද හොයාගමු. කොතනද තැන? ඔන්න ඔතනට පහර ගහන්න ඕනේ. ඔන්න ඔතනයි ફોકસ කරන්න ඕනේ හැමතිස්සෙම. මේ පැත්තෙන් බාහිරින් යනවා ඒක වැඩපිළිවෙල. බාහිරින් වෙන වැඩපිළිවෙල තමයි පින්වතුනි. ඇහැට රූපයක් පේනවා. ඇහි රූපය ඝට්ටණය වෙනවා. මේක සම්පූර්ණයෙන් දැන් මේ ටිකක් ගැඹුරක් කතා කරන්නේ. ගැඹුරක් කියලා කියන්නේ ඔබට අහලා හුරු නැති එකක්. මන්නේ ගැඹුරුයි කියලා දකින්නේ ඒවා. අහලා හුරු නෑ. ඔය ඔබ කරන්න බෑ කියන්නේ? කරන්න බෑ නෙමෙයි ඔය. කරන විදිහ දන්නේ නෑ. බය කියන්නේ ඒකට. යම් දෙයකට බයයි කියන්නේ මොකද්ද? ඒක ගැන හරියට දන්නේ නෑ. ඒක හැන්ඩල් කරන්න ඕනේ විදිහ හරියට දන්නේ නැහැ. දැන් මහසෝනන්ට බයයි මිනිස්සු. ඇයි? මහසෝනාව හැන්ඩල් කරන විදිහ දන්නේ නැහැ. විසුඳෙයෝ බයද මහසෝනන්ට? නැහැ. මහසෝනාව හැන්ඩල් කරන විදිහ විසුඳෙයෝ දන්නවා. මිනිස්සු බයයි. බය කියලා කියන්නේ ඔන්න ඕකට පින්වතුනි. ඒකයි බය කියන එක පරද්දන්න පුළුවන් මොන නැන්ද? ඇක්ෂන් එකෙන් කියලා කියන්නේ. ක්‍රියාකාරකමකින්. දැන් ඔය ස්විමින් පූල් වල තියෙන පින්වතුනි අර උඩ තියෙන ජම්පින් බෝඩ් එකක් පයින්න පල්ලෙහාට. දැකලා තියෙනව නේද ඔක්කොම? මොකක් හරි ටීවී එකේ හරි දැකලා තියෙනවනේ. උඩ ඉඳලා පයින්නවා. එතන පොඩි ළමෙක් කියන එක උඩට හිල බලන් ඉන්න වයින් නැහැ. එතන පොඩි ළමෙක් හරි ලොකු කෙනෙක් හරි ඉන්න වයින් නැහැ බයයි. ඊළඟට මොකද කරන්නේ? හිමීට එක්කෙනෙක් ගිහලා තල්ලු කරනවා. බල්ලෙක්ව නෙමෙයි තල්ලු කළේ මිනිස්සෙක්ව. මිනිස්සයා හැමතිස්සෙම පින්වදෙනි තමන්ට සර්වයිව් වෙන්න ක්‍රමයක් හොයා ගන්නවා. يعني තමන්ව ආරක්ෂා කරගන්න ක්‍රමයක් හොයා ගන්නවා. මේ මිනිස්යාගේ හැටි. උඩ ඉඳලා මෙච්චර වෙලා පනින්න බයයි හිටියේ උඩ ඉඳලා පයින් විදිය දන්නේ නැහැ. Tamanta අනතුරක් නොවි පැනගන්න විදිය දන්නේ නැහැ. ඒක නිසා අනතුරක් වෙයි කියලා බයයි. හිත හිත ඉන්නවා ඇක්ෂන් එක ගන්නෑ බයයි. මේ ඔබගේ ජීවිතවල තියෙන ප්‍රශ්නයක් ඔය. ඕනේ මේකට බයයි. හිත හිත ඉන්නවා විතරයි ඇක්ෂන් එක ගන්නෑ. තල්ලු කරපු ගමන් මොකද වෙන්නේ? දැන් ඉතින් වැටෙනවා. දැන් මොකද්ද කරන්න ඕනේ? ෂණිකව හොයා ගන්න වෙනවා මොකද්ද? සර්වයිව් වෙන්න ක්‍රමයක්. තමන්ව ආරක්ෂා කරගන්න ක්‍රමයක් හොයා ගන්න වෙනවා. ෂණිකව හොයා ගන්නවා පින්වතුනි. කරනමක් ගහලා වැටෙනවා යාව. එයා ඒකම හොයා ගන්නවා මේක තමයි ක්‍රමය කියලා. එතකොට පොඩ්ඩක් රිදෙනවා. ඇයි පිට පොඩ්ඩක් වැදුනා. නැත්නම් බඩ පොඩ්ඩක් වැදුනා වතුරේ. ඒ දෙකම යාට තේරෙනවා තව පොඩ්ඩක් කෙලින් වෙලාව නම් ওই ටිකවත් රිදෙන්නේ නැහැ කියලා. දැන් ආයියා පයින්න බය නැහැ. ඇයි? දැන් එයා පයින්න විදිය දන්නවා. දන්නේ නැතිකමයි ඔය තියෙන්නේ. දන්නේ නැතිකම ආපු ගමන් බය වෙනවා. කරන්න බෑ කියලා හිතෙනවා. නිවන් දකින්න ක්‍රමයේ දන්නවා නම් එහෙම කවුරු කරන්න බෑ කියයිද? මේ ඔය කරන්න බෑ කියන හැමෝම මොකද්ද කියන්නේ? මං ක්‍රමයේ දන්නේ නැහැ කියලා. ඒකයි මේකෙන් අපි කියන්නේ බැරි දාහේනම් කියන ගන්න. අපේ ස්වාමීන් වහන්සේලා කාටවත් බෑ කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඒක දැන් අයින් කරලා තියෙන්නේ. Hey, nothing is impossible. ඒකක බෑ කියන එකක් නෑ. ඔය බෑ කියන්නේ මොකද්ද? දන්නේ නැහැ. කියාගෙන ආවතේ මනේ ගුරු හඳුනේ මට නම් ඒක කරන්න බෑ. පුළුවන් එකකින් ගිහලා අහගනි. බලනකොට ගැළපෙන්නෙත් නෑ වගේ. ඇයි? මැද ගැල් අඩුයිනේ. මොකද්ද මැද තියෙන්න ඕනේ? බොල. ඔය බෑ කියන්නේ කරන විදිය දන්නේ නැති නිසා. ඒක නිසා ගිහලා පුළුවන් එකකින් අහගනි. අන්න ගැළපෙනවා. එහෙනම් ඔබට මම ඔය කිව්වේ නොකිය එන්නේ මෙපා බෑ කියාගේ. දැන් උත්තරේ කිව්වන් මොකද්ද? අර යතිවර සංගරත්නේ ඉන්නේ ගිහිල්ලා අහගන්න. හා ගණින් කියන්නේ හරි නෑ. ඔය දිනේ දන්නේ නැති කම. බය වෙන්නත් එපා කිසි දෙයකට. කාමයට බය කවුද? අනාගාමියයිද? කාමයට බය පිඟුදිනි කාමය ගැන හරියට දන්නේ නැති එක්ක. තථාගතයන් වහන්සේගේ දේශනා අරහා කාමයේ කියන්නේ මොකද කියලා හරියට දැනගත්ත දවසට කාමයට පොඩ්ඩක්වත් බය නැහැ. ඕන එකක් ඔය જાති. වාස අල්ලන්න ඕනේ කවුද? අතේ තුවාල නැති එක්කෙනා. වාහ අල්ලන්න ඕන නම් මොකද කරන්න ඕනේ? තුවාල හොඳ කරගන්නකෝ අතේ ඉස්සෙල්ලා. ස්වාමීනි මට වාහ අල්ලන්න ඕනේ. මරින් කතර වේද දාන්න. ගැලපෙන්නේ නැහැ නේද? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද? නැවත ඒක තමයි ඇත්ත. වහල්ලන්න එපා කියන්න හොඳ නැහැ. මගේ පුතාට වහල්ලන්න ඕනේද? එන්නකෝ ඉතින්. ඔන්න අතේ තුවාලෙ මම බේත් ටිකක් දාන්න. ඕක හොඳ වුණාම කියන්න මට. දැන් අල්ලන්න ගිහින්. එන වහත් ඇල්ලුව හැගෙන. ඒක කිව්වෙ nothing is impossible. හැම දෙයක්ම කරන්න පුළුවන්. හැබැයි impossible දේවල් තියෙනවා. Nothing is impossible කියවල මේ අත්බැවිදී impossible දේවල් තියෙනවනේ. හැබැයි ඒවත් මේ අත්බැවිදී විතරයි. දැන් දේ කවුද දේවදත්ත හාමුදුරුව ආනන්තරිය පාප කර්මය කරගත්තා දැන් මේ අද්වැරේදි නිවන් දකින්න තියෙන සම්භාවිතාව ඒක නම් impossible හැබැයි ඉතින් මේ අද්වැරේදි තථාගතයන් වහන්සේ පෙන්වන අතින් ඒක impossible කියලා ආහා ආනන්ද එහෙම කියන්න එපා ඔය මෝඩකමක් කරන්න කියලා වරද්ද ගත්තද අහවල් නම් පසේ බුදු වෙනවා කියලා නමකුත් දේශනා කරලා තිනවා මර කවුරු හරි කිව්වා පත්තරේක තිබ්බයි කියලා මොකද්ද ඊළඟ හුටපටේකට තාත්තයි පුතයි රණ්ඩු වුණා තාත්තයි පුතයි රණ්ඩු වෙලා දෙන්න ගහගත්තා පුතා වැරෙන් පහරක් එල්ල කළා තාත්තා විශ්වවිද්‍යාල අරන් ගියා ඉස්පිරිතාලේදී තාත්තා මල පුතා පොලිසියට හොරෙන් පැනලා දීවා ඒක තමයි විහිළු කතාව පුතා පොලිසිය මහත්තයලු ඉතින් කතුවරයා යාගේ අදහස ඉදිරිපත් කරලා තියනවලු පොලිසියත් මේකට සම්බන්ධයි කියලා එහෙමනේ ඉතින් කතුවරයාට ඉතින් මොනවද නේද ඈ කීයක් හරි හොයාගන්න එපා තමන්ගේ දරුවෙක් නම් කතුවරයෙක් කරන්න එපා කවදාක් අපි මෙතන පත්තරේක ඒක හොඳයි තිබිරි ගේම පොලේ ගහලා දානවා දරුවංග සාපලත් වෘත්තින්ට අතුල් කරන්න එපා ඔබ පත්තරයක් කරන් බලන්න ඔබේ දරුවෝ ඔය වගේ කල්ලියන සුසුසුද කියලා මුළු ජීවිතේම අනිත්‍යයට මනගහ මොකු වේද කියලා හිතා ගන්න බෑ මේ මිනිසුන්ට අපහාස කරනව නෙමෙයි සිංහද නමුත් ඒ ආයතන ඉතින් කරන්න වෙලා තියෙන ඕකනේ අලු ගෝසුවට අපහාස කරන්නේ නැහැ නමුත් අලු ගෝසුවට ඉතින් මුළු ජීවිතේම කරන්න වෙලා තියෙන මොකද මිනි මරණයක දීවඩ නිලමෙට මුළු ජීවිතේම කරන්න තියෙන මොකද දලදා හඳුරන්න තේවාව කරන එක මොනතරම් පුණ්‍යවන්තව වන්ද කියලා හිතලා බලන්න ඒක හාමුදුරන් වහන්සේලා මුළු ජීවිතේම කරන් තියෙන්නේ මග වඩන එක ඊට එහාගේ මහ පුදුම පුණ්‍යවන්තකම නේක තුන් ලෝකෙම නැති එකක ඒක එතකොට දැන් අර මනුස්සයා පැනලා ගියා කාට හොරෙන්ද ගියේ පොලිසියට හරි ඔවර hina නේද ඔන්න ඔවර තමයි හැක හැක ගා hina වෙන්න තියෙන්නේ ඇයි පොලිසියට හොරෙන් පැනලා ගියා තාත්තා මොකද කරන්නේ දැන් තාත්තා හැගහගෙන ඉන්නේ තාත්තා කියන මැරිච්ච එක නනේ ඈ අපි හැමෝගෙම තාත්තා ඇහැගහගෙන ඉන්නේ ඔය දිනු රටවල දිනන මිනිස්සු තාක්ෂණික ක්‍රම වේද ඔය මොනාර හොරකමක් කළා වැල්ලා ගියාම ඉතින් පොලිසියෙන් පස්සේ පන්නනවා ඉතින් වැල්ලා ගිහලි වෙලා බෝක්කුව අස්සේම හැංගිලා ඉන්නවා එතකොට මොකද කරන්නේ සැටලයිට්ස් වලින් ගන්නවා එහෙම නැත්නම් හෙලිකොප්ටරයක් හරි ගිහිල්ලා වෙලා ගන්නවා සිංහදෙනි තර්මල් ස්කෑන් එක උෂ්ණත්වයේ මොටෝ ගහනවා ගිහිල්ලා ගහනකොට බෝක්කුව අස්සේ සතු පාටයි ඇයි අරහු දුවලා ඇඟ හොඳට රත් වෙලා තියෙන්නේ ඉතින් කියන ඕන් ওই බෝක්කුව අස්සේ ඉන්න ඔන්නෝ කවල්ල ගනින් කියලා ඉතින් ඔයිටත් අර දිනුන කමයක් තමයි තාත්තට තියෙන්නේ මොකද කරන්නේ දැන් පැල්ල ගිහිල්ලාද ඔය ඉන්නේ නෑ මෙතන මැරණකන් ඔය ඉන්නේ සිංහදෙනි අවීතියට යන්න ඉන්න එකෙක් මරණයට කැප වෙච්ච හරකෙක් දැක්කහම ඔබට ඒ තරම් දුකයි නා සිංහදෙනි මිනිහා දැන් අවීතියට යන්න ඉන්නේ සිංහදෙනි අවීතියට යන්න ඉන්නේ අවීතියට මේ 31 ලෝක ධාතුවේ තියෙන දරුණුම ගති තියෙන නරක ආදියට යන්න ඔය හදන්නේ ලේසි පහ දේවල් නෙමෙයි. අයියා, දැන් පාරවල් ගිහිල්ලා අප මෙතනට එමු. දැන් මොකද මේ තියෙන්නේ? ඇයි? රූපයයි. මෙන්න මේ දෙන්න. බාහිරින් තියෙන එක්කනේ. මේ දෙන්න බාහිරින් ඉන්නවා සංගතනේ. අපේ මේ ගනුදෙනුවට මේ දෙන්නගේ අදාළත්වයක් නැහැ. අපි දැන් අදාළ ඒවා ටික විතරක් ලං කරගමුකෝ. හැබැයි මේගොල්ලෝ සංගතනේ උපනිෂ්ඨේ දෙනවා.
එහෙම නැත්නම් මේකට තියෙනවා කණයි, ශබ්දයයි, නාසයයි, ගන්ධයයි, දිවයි, කයයි, ඔය ටික තියෙනවා.
එද මනයි. මනත් පැත්තක තියෙනවා. මේ දෙන්නව සම්බන්ධ කරවන්නේ පින්වතුනි තාත්තා. ඒක සහමුලින්ම විපාකයි. අරිහතුන් වහන්සේටත් විපාකයි. සියලු සිත්වලට මේක විපාකයි. දැන් ඔබට ඇහත් තියෙනවද නැද්ද? තියෙනවා. විපාකයිද නැද්ද? විපාකයි. විපාකෙට ඇහත් තියෙනවා. තව කෙනෙක් කියන යාට විපාකෙට ඇහක් නැහැ. තවද දෙකම නැහැ. විපාකෙට තේම තියෙන්නේ. දැන් සතුට වෙන්න පුළුවන් ද එහෙම ඔබට ඇහ තියෙනවා කියලා? එහෙම එකක් නැහැ බෑ. විපාකෙට තියෙනවා. හෙට සමහරට ගියයි ඇස් නැහැ කියලා. ඒක විපාකෙට තියෙන්නේ. විපාකෙට මේ දෙන්න ඝට්ටණය වෙනවා. දැන් මේ ඝට්ටණය වෙලා තියෙන්නේ විපාකෙට නෙමෙයි. ඔබ සල්ලි වියදම් කරගෙන මෙතනට ආවේ. මමත් ගිරිදුරුව තරණය කරගෙන පල්ලියට බැස්සා. දැන් මොනවද වෙලා තියෙන්නේ? දැන් මම ඔබ දිහා බලද්දි මට ඔබව පේනවා. බලද්දි කියලා කියන්නේ මේ ඇහැයි ඔබයි මේ කියන පරාසෙට එනකොට පින්වතුනි. ඕන් ওই පරාසෙදි ඔබව පේනවා. එහෙනම් මේ විශ්වලෝක ධාතුවේ තියෙන විශාලම ශක්තිය මේ විපාක ශක්තිය වැඩ කළා. වැඩ කළා ඉවරලා මේ ඇහැයි රූපය දෙන්න එකට ගැට්ටුවා. මෙන්න මේ දෙන්න එකට ගැට්ටනකොට පින්වතුනි. ඌර කැකුණ තල්ලනකොට හබන් හුලට රජ මගුල් වෙනවා. ඌර කැකුණ තල්ලනවා කියලා කිව්වේ මේ අවස්ථාව. විපාකයේ විසින් ඇහි රූපයයි. ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර දේවල් ගැටනකොට. හබන් කුකුලා මගුල් කන්න බලන් ඉන්නවා. මොකද හබන් කුකුලට පින්වදින මේක තලා ගන්න බෑ. කැකුණ. කොට්ටන් වගේ දෙයක් ගැන හිතාගන්න. හබන් හුගුලට මේක තලන්න බෑ හයිය නෑනේ. ඒක නිසා ඌර ඇවිල්ලා ඕක හක්කට තියෙන හැටි තල්ලකම් බලන් ඉන්නවා. ඌර ඕක තලපු ගමන් ඌරට ඕක කා ගන්න බෑ. අස්සෙනේ තියෙන්නේ. තල්ල දාලා ඒක ඉඹල 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 යන්න යනවා ඌ. ඊළඟට හබන් හුගුල හොටෙන් යන යන අරක කනවා. එහෙනම් ඌර හැකුණ තල්ලනකොට හබන් හුගුලට රජ මගුල් වෙන අවස්ථාවක් මේ තියෙන්නේ. එන හබන් කුකුලා කියන එක හැමතිස්සෙම පින්වතුනි බලාගෙන ඉන්නේ ඒකගේ ඕනෑකම ඉෂ්ට කරගන්න. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හබන් කුකුලාට ඕනෑකම ඉෂ්ට කරගන්න නම් කවුරු එන්න ඕනේද? ඌරා එන්න ඕනේ. ඒක නිසා ඌරාගේ පැමිණීම ගැන මහ බලාපොරොත්තුවකින් ඉන්නවා හබන් කුකුලා. මොකක් හින්දාද? මොකක් හින්දාද? කැකුණ කන බලාපොරොත්තුව. එහෙනම් මේ හබන් කුකුලට මුලින්ම එන්නේ පින්වතුනි ඌරගේ පැමිණීමද නැත්නම් කැකුණ කන බලාපොරොත්තුවද? කැකුණ කන්න තියෙන බලාපොරොත්තුව. ඒක තමයි මුලින්ම එන්නේ. කැකුණ කන්න තියෙන බලාපොරොත්තුවෙන් ඉන්න හබන් කුකුලා බලාගෙන ඉන්න ඌරෙක් ඇවිල්ලා කැකුණ තලනකම්. හබන් කුකුලා ඌරට ආදරෙයි. ඌරට කැමති. ඌරෝ ඉන්නවා නම් හබන් කුකුලට හොඳයි. ඔවුද නැද්ද? හැබැයි හබන් කුකුලට ඌරත් එක දීගෙන වමනාවක් නැහැ. හබන් කුකුලට ඌරා ඕනේ මොකක් හින්දාද? කැකුල කන්න ඕනේ නිසා. කැකුණ කන්න ඕනේ නිසා ඌරව ඕනේ. නැතුව ඌරව ඕනේ නැහැ. එහෙනම් දැන් මට කියන්න ඔබට ඇහැ ඕනේද? ඇහැ ඕනේද? නෑ පින්වතුනි. ඔය දැන් ඇහැ ඕනේ ඇයි? රූප බලන්න ඕනේ නිසා. ඇත්තටම කිව්වොත් රූප බලන්න ඕනේ නිසා නෙමෙයි. ඇත්තටම කිව්වොත් මං හදන්න ඕනේ නිසා. ඔබව හදන්න ඕනේ නිසා. එතන ඔබව මේන්ටේන් කරන්න එපා. ඔහොම එක දිගට හැදිච්ච කෙනෙක් නෙමෙයිනේ ඔබ. හිත වශයෙන් උදා වෙලා වැය වෙලා යන උදා වෙලා වැය වෙලා යන වැඩ පිළිවෙලක තියෙන එක. උදා වෙලා වැය වෙලා ගියාට පස්සේ වෙනදේ නැවත ඔබව හදා ගන්න ඕනේ.
හිතේ ස්වභාවය ඔය ආකාරයි. මේ උදා වෙච්ච එක වෙනදේ වැය වෙලා යනකොට නැවත ඔබව හදා ගන්න ඕනේ. නැවත ඔබව හදා ගන්න නම් පින්වතුනි ඌරව ඕනේ,
විපාකයක් ඕනේ පින්වතුනි. මොකද ඒ ශක්තිය නැතුව ඔබට අභිසංකාර කරන්න බෑ ඔබව හදා ගන්න. නිකන් හිතන්න, කේන්ති ආහාරයට ගන්න මනුස්සයෙක් ගැන. එයාව පවත්වගෙන ඉන්න නම් එයාට මොන ඕනේද? කේන්ති ඕනේ. එතකොට මේ මහත්යව ඔන්න තරහ ගැස්සුවා. තරහ ගැස්සුව ගමන් මේ මහත්ය කේන්තියෙන් අර කේන්තිය කියන ටිකෙන් ගහනවා අමනුස්සයාට. එතකොට මොකද වෙන්නේ? ඒක ටංකාල අරගෙන ඉවිල්ලා ඔන්න හැදුනා. හැදුනට ඒක පවත්ව ගන්න බෑනේ. ආයි මකල යනවාද? ආයි වැය වෙලා යනවා. වැය වෙලා යනකොට පවතින නම් මොකද්ද ඕනේ? ආයි කවුරු හරි කෙනෙක් ගහන්න ඕනේ. එන්නේ ගහනකොට තමයි ආයි තමන්ව හදා ගන්න පුළුවන් වෙන්නේ. හැමදෙස්සම කේන්තියෙන් කවුරු හරි කෙනෙක් කේන්තිය පිට කරනවා නම්, කේන්තිය එවනවා නම් මේ අමනුස්සයාට පවතින්න පුළුවන්. නැත්තම් පවතින්න බෑ. ඒ වගේ පින්විතනි ඔබටත් මේ හැම වෙලාවකම ඔබව හදා ගන්න ඕනේ. ඔබව හදා ගන්න නම් පින්විතනි අභිසංකාර කරන්න ඕනේ. දැන් මේ අමාරු කොටසක් කියන්නේ මේ. පුළුවන් තරම් බලන්න හැරිලා ඉන්න. ඔබව හදා ගන්න නම් අභිසංකාර කරන්න ඕනේ. නැත්තම් සංකාර කරන්න ඕනේ. ඔබව හදා ගන්න ඕනේ නැත්තම් ජීවියක් හදා ගන්න නම් ඕනේ සංකාර කළාම ඇති. දැන් ඕනේ ඔබට ජීවයක් හදාගන්නද ඔබව හදාගන්නද? මට සෙක් කළ බලන්න පුළුවන්. පොල් බූරුවා ඈ කිව්වහම මගනෝ කේන්ති යනවා, ගැටෙනවා. ඒ කියන්නේ ඔබට ඕනේ කාව හදාගන්නද? ඔබව හදාගන්න ඕන වෙලා තියෙන්නේ. ඔබව හදාගන්න උවමනාවක් ඔය යන්නේ. අරිහතුන් වහන්සේට විතරයි පින්විතනේ තමන්ව හදාගන්නවා කියලා එකක් ඕනේ නැත්තේ. අනිත් හැම කෙනාටම තමන්ව හදාගන්න ඕනේ. ඔන්න එහෙනම් ක්‍රමයේ බලන්න. තමන්ව හදාගන්න ඕනේ. තමන්ව හදාගන්න නම් පින්විතනේ ශක්තිය ඕනේ. තමන්ව හදාගන්නවා විතරක් නෙමෙයි. ජීවියක් හදාගන්න නම් ශක්තිය ඕනේ කොහොමද? ඒ කියන්නේ අරිහතුන් වහන්සේලාට ඒ ශක්තිය ඕනේ බෙන්ගත. ඒක නැතුව අරිහතුන් වහන්සේලා පවතින්න බෑ. හැබැයි අරිහතුන් වහන්සේගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි පින්විතනේ. උන්වහන්සේ දැකලා තියෙනවා පැවැත්ම අසාරයි කියලා. ඔන්න හොඳ පොයින්ට් එකක් ඕක. පැවැත්ම අසාරයි. අරිහතුන් වහන්සේ නොවන අනෙක් සියලුම සත්වයෝ දරාගෙන ඉන්න මතය පැවැත්ම සාරයි. මොනවා හරි ක්‍රමවේදවලට පැවැත්ම සාරයි. සෝතාපන්න ඵලයෙන් පටන් ගත්ත සීක පුද්ගලයෝ දෘෂ්ටිය කඩාගෙන තියෙනවා. නමුත් තාම චිත්තේ කඩාගෙන නැති වෙන්න පුළුවන්. ඒක නිසා පරිපූර්ණ වශයෙන්ම අයින් වෙලා නැහැ ඒකෙන්. දෘෂ්ටියෙන් දන්නවා පැවැත්ම අසාරයි කියලා. නමුත් තාම ඒක පූර්ණේ වෙලා නැහැ. ඒක නිසා සාර මට්ටමින් කටයුතු කරනවා. පැවැත්ම අසාරයි කියලා හිතාගෙන ඉන්න අරිහතුන් වහන්සේට පැවතුණත් එකයි නැතත් එකයි. මොනවාන් හොඳට ඒ කාරණා. පැවතුණත් එකයි නැතත් එකයි. පැවතුණත් එකයි නැතත් එකයි නම් අරිහතුන් වහන්සේ එහෙම නැත්නම් කතාවේ හැටියට හබං කුකුලා ඌරා එනකම් බලා සිටීද? නැහැ. හේතුව මොකද්ද? මේ ඌරාට කැකුණ කෑවත් එකයි නැතත් එකයි. හබං කුකුලාට. හබං කුකුලාට කෑවත් එකයි නැතත් එකයි. එහෙනම් හබං කුකුලා කොහොමදවත් බලන් ඉන්නේ නැහැ ඌරා ඇවිල්ලා කැකුණ තලනකම්. තැලුවොත් කනවා. තැලුවේ නැත්තම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් කැකුණ කන්න මොනේ හබං කුකුලා. ඌරා එනකම් බලාගෙන ඉන්නවා. හැම තිස්සෙම බලාපොරොත්තුවක ඉන්නවා පින්විතනේ ඌරා එනකම්. ඒ ඌරා එනකම් බලාපොරොත්තුෙන් ඉන්නවා විතරක් නෙමෙයි. ඊට පස්සේ ඌරා කැකුණ තලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. එහෙනම් ඌරාගේ හක්කටේ මොන හරි වුණොත් ඌරාට විතරක් නෙමෙයි අමාරු. කුකුලටත් අමාරුයි. ඒකයි පින්විතනේ ඔය හක්ක පරිස්සම් කරන්නේ. හෙවත් මේ ඇහ මේ රූප මේ ඔක්කොම පරිස්සම් කරන්නේ ඒක නිසා. ඔය මිනිස්සු හිතාගෙන ඉන්නේ මිනිස්සු මිනිස්සුන්ට ආදරේ කියලා නේද? දැන් මේ ඇහ හිතාගෙන ඉන්නේ ඇහ ඔබ ඇහට ආදරේ කියලා නේද? දැන් ඔබ කියන්නේ මන කියලා ගත්තොත් මට කියන්නේ ඇත්තටම මේ සිද්ධියට අනුව මේ මන ඇහට ආදරේද? නෑ පින්විතනේ. ඇහ කියන්නේ මනේ අතකොළුවක් විතරයි. මොකද හේතුව පින්විතනේ? ලොකු විපරීතයක් වෙලා තියෙනවා. පැවැත්ම සාරයි කියලා. පැවැත්ම සාරයි කියන එකම තමයි පින්විතනේ සුභ කියලා කියන්නේ. භව හොඳයි සුදුසුයි. භව හොඳයි. භව හොඳයි කියන තැනට පින්විතනේ චිත්තය විකෘති වෙලා තියෙනවා. හටගන්න හැම හිතකම ස්වභාවයක් විදිහට හටගන්නවා මොකක් කියලාද? භව හොඳයි කියලා. සුදුසුයි. භව හොඳයි. භව හොඳයි. භව හොඳයි. ඔන්න ඕකට කියනවා පිංගුතුනි අවිද්‍යාව කියලා. අනිච්චේ නිච්ඡන්ති. අනිච්ච වෙච්ච දේවල් නිච්චයි කියලා හිතාගෙන ඉන්න එක අවිද්‍යාව. දුක්ඛේ සුඛන්ති. දුකටපත් කරන දේවල් සුවයට හේතු වෙනවා කියලා හිතාගෙන ඉන්න එක අවිද්‍යාව. අනත්තේ අත්තන්ති. අනාත කරන දේවල් නාතයි කියලා හිතාගෙන ඉන්නවා. අසුභේ සුභන්ති. භවට සුදුසු නැති ඒවා භවට සුදුසුයි කියලා හිතන් ඉන්නවා. මෙන්න මේ අවිද්‍යාව තියෙනකොට, ඒ කියන්නේ කොටින්ම කිව්වොත් පින්වතුනි පැවැත්ම සාරයි කියලා, පැවැත්ම හොඳයි. ඔන්න ඔය මතේ ඉන්නවා. එහෙනම් දැන් හිතලා බලන්න සිංහතනි, මේ හැදෙන හැම හිතකම අවිද්‍යාව තියෙනවනම් මේ හැදෙන හැම හිතක්ම හබන් කුකුල නෙමෙයිද? එහෙනම් මේ හබන් කුකුල හැමතිස්සෙම බලන්නේ ඌරයන ගන්න නේද? ඌරව පරිස්සම් කරගෙන, කැකුණෙත් පරිස්සම් කරගෙන, දැන් කැකුණ කන්න තමයි බලාපොරොත්තුෙන් ඉන්නේ. බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද හේතුව? මේවා නැතුව මෙයාට මොකුත් කරගන්න බෑ. එහෙනම් විපාකෙ ඉන්න ඕනේ. ඔන්න විපාකේ ආවා. මේ දෙන්න ගැටුණා. දැන් ඊළඟට අවස්ථාවක් උදා වෙලා තියෙනවා පින්විතනි. මේ දෙන්නගේ ගැටීමත් එක්ක ඊළඟට අවශ්‍ය විඥානය ගොඩනගන්න. තාත්තට හරි කේන්ති පින්විතනි ඔබ ගැන. හේතුව මොකද්ද? තාත්තට ඕනේ මල පෙන්නන්න. ඔබ මොකද කරන්නේ? ඔබ ඔබ ටෝන් එක බලනවා ඒක මුවාවෙන්. කේන්තියක් නැද්ද? ඒක නිසා තමයි අලලා පොලේ ගහන්නේ ඊළඟ පාර. තාත්තාගේ සුවච කීකරු ගෝලයා වුණා නම් තාත්තායි ඔබ නිදහස් කරනවා. ආයි වද දෙන්නේ නැහැ. නම දැන් වෙලා තියෙන්නේ තාත්තට වංචා කරනවා. තාත්තා සල්ලි දුන්නේ පෑනක් ගන්න. ඒකෙන් චොක්ලට් කෑවා. චොක්ලට් කන්න ඕන නිසා බලාගෙන හිටියා තාත්තා පෑනක් ගන්න සල්ලි දෙනකම්. චොක්ලට් කන්න බෑනේ සල්ලි නැතුව. සල්ලි ඕනේ. තාත්තා පෑනක් ගනින් කියලා සල්ලි දුන්නා. ඔන්න සල්ලි කියන එක අපි ගම එනර්ජි කියලා. මේ ශක්ති කතාව ඔබට මේක තේරුම් ගන්න පහසු වෙන මම මේ දාලා තියෙන්නේ. මේව ඇත්තටම මෙහෙම ශක්තියක් තියෙනවද? ඒක භෞතික විද්‍යාවේ නෑනේ. ඔව හිතනවද දැන්? අතල්ලා දාන්න. මේ එක එක මොඩල්ස් හදන්නේ පිංගසනි ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. කවදා හරි තේරුනොත් කාටද ඉතින්? නේද? සතර අපායෙන් නිදහස් වුණා කියන්නේ. කාම ලෝකෙන් නිදහස් වුණා කියන්නේ. සසරෙන් නිදහස් වුණා කියන්නේ. දැන් එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්නගේ ගැටනේ. ඒකේ තාත්තගේ පුතේ ඔන්න පෑනක් ගනින් කියලා දුන්න සල්ලි. ඒ සල්ලි ටික අරගත්තා. මේ ඉන්නේ ඔළුව විකාර වෙච්ච පුතා. අවිද්‍යාව. ඔළුව විකාර වෙලා තියෙන්නේ. එතකොට ඒකට දැන් ඕනේ මොකද්ද? චොක්ලට්. තාත්තට දෙන්න ඕනේ මොකද්ද? පෑන. ඉගෙන ගනින් කියලා. අරුවට බඩජාරි කමට චොක්ලට් කන්න ඕනේ. ඒකගේ බලාපොරොත්තුව තියෙන්නේ ඒක. ඉතින් ඒක බලාගෙන ඉන්නවා මොකක් දෙනකන්ද? තාත්තා සල්ලි දෙනකන්. ඔන්න සල්ලි දුන්නා. දුන්න ගමන් පිංගතනි. තාත්තා දුන්නේ මෙන්න මේක හදන්න. විඥානය හදන්න. හැබැයි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙච්ච විඥානය නෙමෙයි. විඥානික අවස්ථාව කියන්නේ කිලිටි වෙච්ච අවස්ථාව. නමුත් අරිහතුන් වහන්සේගේ මට්ටමේ තියෙන එක ගැන කියන්නේ මේ. ඒක හදන්න දුන්නේ. තාත්තා හැමතිස්සෙම බලාපොරොත්තුෙන් ඉන්නේ ඔබගෙන් මොකද්ද? සුවච කීකරු දරුවෙක් වෙයි කියලා. තාත්තගේ සුවච කීකරු දරුවන්ට කියන නම මොකද්ද? අරිහතුන් වහන්සේට. කියන දේ කරනවා. තාත්තා කිව්වොත් එහෙම. බෙට්ට බලපන්. බෙට්ටෙන් රෝසමල් බලන්නේ අරිහතුන් වහන්සේ. ඒක නිසා විඳවන්නේ. තාත්තා ආපහු විඳවන්න දෙන්නේ නැහැ. ආයි තාත්තා එකක් පෙන්නනවා. රෝසමලෙන් බලුගුක්ක බලන්නේ. රෝසමල් නම් රෝසමල. ගෙමි සද්දෙන් සින්දු අහන්නේ. ගෙමි සද්දේ නම් ගෙමි සද්දේ. තාත්තා මොකද්ද දුන්නේ? ඒක ගත්තා නිකන් හිටියා. ඔහොම ඔහොම ගියාට පස්සේ තාත්තා දීලා අන්තිම තීරණය කරනවා. මුටසන් කොච්චර දුන්නත් මම හොඳ ළමයා. හොඳයි පුතේ, එහෙනම් මම ඔබව සියලු බන්ධන වලින් නිදහස් කරනවා. අරිහතන් වහන්සේ පින්නුවම් පෑවා. ආයිපදීම ලෝකයා කල්පනා කරනවා තාත්තාව මට්ටු කරා. ඇයි? ලෝකයාට චොක්ලට් එක නෙවෙයි. තාත්තට ඔනේ වැඩ උගන්නන්න. එන පෑනක් ගන්න සල්ලි දෙන්නේ. නමුත් පෑනක් ගන්න සල්ලි දුන්නාට ඔබට ඔනේ ඉගෙන ගන්න නෙමෙයි මොකද්ද? චොක්ලට් කන්න. ඒක නිසා ඔබ ඒක පාවිච්චි කරනවා. චොක්ලට් කන්න. තාත්තා වංචා කළා. තාත්තට වංචා කළා කියලා අන්තිමට දැනගන්නවා තාත්තා. ඇයි? මේ ඔක්කොම ගිහිල්ලා ආයි කර්ම භවයේ තැන්පත් වෙනවා. තාත්තා ආයි අරගෙන දෙනවා අනිත් පැත්තට. කෙලවරක් නැතුව තාත්තත් එක මේ යුද්ධ කර කර ආව කොච්චර කාලයක්ද? අනන්ත සංසාරයක්. තාමත් තේරෙන්නේ නැද්ද මෙන්නේ තාත්තාව පරද්දන්න බෑ, තාත්තා අතාරින්නේ නැහැ කියලා වැඩි. කියන එක අහලා නිකන්. නැදි යෝජනා කරන්න පුළුවන්, කරන්න පුළුවන් කාටද? කරන්න පුළුවන් නะ. හා මොන තාත්තා දෙනවා? කරන්න ගොහුලවන්න. කරන්න බෑ. මේම ගන්නකොට ඔබට ඕන එක හදනවා. ගාන ගන්තා බලන් ඉන්නේ. ගහව ගම හදනවා. ඒකයි කවුරු කයින් හරි ඇහුවත් එහෙම සද්ද වලට අකමැති ඉඳි කියලා එහෙම. එයා කියන්නේ මොකද්ද? සද්ද වලට නම් අකමැති නෑ. ඔය සද්ද නම් අකමැති. එහෙම කියන්නේ නැද්ද? ඈ? සද්ද වලට අකමැති ආතෝස. අර කూరు දෙගේ. ඉතින් උදව්වක් කරන්න හදන්නේ. සද්ද වලට අකමැති නම් මොකද කරන්න තියෙන්නේ? මොලේට යනකම් වදින්න තියෙන මගට යනකම් කම්බරේ පැලෙන්න ගහගත්ත කූරු දෙක. දැන් ආයි කවදාක සද්ද ඇහෙන්නේ නැන්නේ? ප්‍රශ්න ඉවරයි. හා? තවද ඉන්නේ? ඒක නම් එපානේ. ඒකේ පාද සද්දේ පාද. හා? මේකේ පාද සද්දේ පාද මේකේ පාන නතර කරන්න සද්දේ පාන කම්බීරි කරන්න වෙනවා කවුද කැමති එහෙනම් ඔබට හොඳටම තේරෙනවා ඉතින් සද්ද නම් එපා කියන්නේ නැහැ කියන ලෝකේ කවුරුත් සද්ද එපා කියනවා නම් කියන්නේ අරූපේ ඉන්න අය විතරයි රූපේ ඉන්න කිසිම කෙනෙක් සද්ද එපා කියන්නේ නැහැ සද්ද එපා නෙමෙයි මේ සද්ද එපා මේක ඕනේ මේ පැත්ත උනේ. ඇයි? පැවැත්ම උනේනේ. පැවැත්ම උනේ. හොඳට තේරුම් ගන්න පිඟදනේ මේ දේවල්. මේ පැවැත්ම සාරයි කියලා හිතන් ඉන්න මිනිහට වෙන දේ මේ මම පෙන්වන්නේ. මෙන්න මේකයි අනාථය කියලා දහින්න. මේක තමයි මුලින් ඉඳලා කියලා දුන්නේ. දැන් මේක වෙන ක්‍රමයක් කියන්නේ මේවා. පටිසමුප්පාදේ හරහා. එක එක ක්‍රම කියලා දෙනවා මිසක් කොහෙන් හරි එකෙන් හරියට අහුනා නම් හරි. මේ දිගටම බනහන්නේ නැන අයගේ පිංගුතනේ මට යන්තමින් තේරෙනවා පිංගුතනේ සමහරු සෝතාපන්න වෙලා ඇති සමහරු ඒ ගැට්ටේ මේ ළඟ ළඟ යනවා පිංගුතනේ ඒකයි ඔබට කියන්නේ බය නැතුව දිගටම කරන්න අවුරුදු 300ක් බනහලා හරි කමන්නේ නැහැ පිංගුතනේ ඔබ සෝතාපන්න ඵලයට පත් වුණා හිතලා බලන්න සක්‍රදේවේන්ද්‍ර පදවිය ප්‍රකෝටි වතාවක් ලැබුණට තරව වටන දෙන්නේ. අතාරින්න එපා. ඒක ඔබගෙන් තේරෙනවා වින්දුර. ඔබ මේ දහම තේරුම් ගන්න හැටි, මේ දහම පාවිච්චියට ගන්නකොට ඔබගේ ජීවිතවල වෙනස්කම් වෙන හැටි තේරෙනවා. අපිටත් ටික ටික තේරෙනවා. ඒ අරමුණේ ඉන්න. පටු අරමුණ එකක්වත් ගන්න එපා. හැමදේම පුංචි පුංචි දේවල් ඔක්කොම අතහැරලා දාන්න. දැන් ඔබ දැකලා තියෙනවා කුරුමිනිය ගොම කනවා. බල්ලෝ ගොම කනවා දැකලා තියෙනව නේද? ඉතින් බල්ලෝ ගොම කෑවා කියලා ඔබ මොකද්ද හිතන්නේ? බල්ලෝ ගොම කාපුද? ඔබ ගන්න යන්න එපා ඒව හිතට. කවුරු හරි ඔබට මොන හරි කියනවා. ඒ වෙලාවේ ඔබට කියා ගන්න. ඌරෝ අසූචි කෑවට සිංහෝ අසූචි කන්නේ නැහැ බොල. තවන්ට කියා ගන්න. පොඩි පොඩි ඔක්කොම අතහැරලා දාන්න. ලොකු ගමනක් තියෙන ඔබට යන ඔබ ඔක්කොම යනවා පිංගුදිනේ ගමන. දිගින් දිගටම එන පිරිස මට තේරෙනවා. හැබැයි කවුරු සෝතාපන්නයි කියලාද මං කිව්වේ? සමහරට ඇති සමහරට නැතුව ඇති. ඉතින් ඒක මට කියන්න බෑ. මං සීල් ගහන්න යන්නේ නැහැ පිංගුදිනේ. ඒක මට කරන්න බෑනේ ඉතින්. බැරි දෙයක් මට කරන්න බෑනේ. හරිහත් කෙනා සෝතාපන්නයි කිව්වට නම් කවන්නේ නැහැ. නහ සෝතාපන්න නැති කෙනෙක් සෝතාපන්නයි කියලා කිව්වොත් එහෙම මොන තරම් අපරාධයද බලන්නේ ඒක. ඒ වගේම තමයි මගෙන් අහන්න උත්සාහ කරන්නත් එපා ඒවා. නැත්නම් මගෙන් අහනවා. මොකක් හරි වදනයක් අහල් මං ඉතින් මොකක් හරි කිව්වම හිතා ගන්න මොකක් කියලා. හාමුදුරුවෝ ඔහොම කිව්වේ මං සෝතාපන්නයි තමයි එහෙනම්. හරි 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 හරි. එහෙනම් මම මූන්ට කියන්න. ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න මේක කියලා ඉන්න. මම දන්නේ නැහැ තව කෙනෙක් සෝතාපන්නද නැද්ද කියලා හොයාගන්න විදිහ. ඔබතුමා සෝතාපන්නයි. 50,000ක් තියන්න තනේ. මන් දන්නේ නැහැ කව කෙනෙක් සෝතාපන්නද නැද්ද කියලා කියන්න. එහෙනම් මගෙන් අහන්න උත්සාහ කරන්න එපා. මගෙන් වචනයක් පිට වෙන්න පුළුවන් සමහර විට මොකක් හරි. ඔබතුමාලත් නම් ඉතින් දහම අවබෝධ වෙලානේ ඉන්නේ මහත්වයේ ඉතින්. ඒක නිසා ඉතින් බොහොම පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න. දැන් ඔය කිව්ව ඔබ සෝතාපන්නයි කියලාද මම? නෑ. තවත් එහෙම කියන්න සිද්ධ වෙනවනේ. ඔබතුමීලා නම් ඉතින් මේක තේරුම් අරන් ඉන්නේ ඒක නිසා ඉතින් ඔබතුමීලා ඔබට රණ්ඩු වෙන්නේ නැතුව තමන්ගේ පාඩුවේ මේ වැඩේ කරගෙන යන්න කියලා කියනවා. දැන් එකෙන් කිව්වේ සෝතාපන්නයි කියලාද? නෑ. ඉතින් ඔබට මේක තේරිලා ඇතිනේ. මෙතන මාර්ගඵලයක් ගැන එහෙම කියන්නේ මට නම් බෑ මේ. මට ඒක තේරෙන්නේ නැහැ. මට කිරණ වෙන්නේ නැහැ. මම සමහර අයට කිරණ වලින් කියන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මට එහෙම කිරණ පේන්නේ නැහැ මේකද? දෙකකින් මම ඒකට ආපු කෙනෙක් නෙමෙයි. ඉතින් එච්චරයි. ඉතින් යන්තමින් මේ හුස්ම ටික යන වෙලාව හරි කමන්නේ. තුන් ලෝකෙන් චුත වෙන්න පුළුවන් නම් එච්චරයි. අන්න එහෙම ආපු හිඟන ගමනක් ආපු කෙනෙක් මං. මේ හිඟන ගමනක් ආපු කෙනෙක් එක්ක මේ හිඟන ගමනක් යන්නේ. හොඳ ගර්ණාදීයයි ඉන්නවා. ටික ටික අය හොයාගත්තා කමන්නේ. හිඟන ගමන යනයි යන් මෙහෙම. එතන අපිට දහම විතරයි අපි දන්නේ. ඉතින් දහම විතරයි වෙන මොකුම්ම දන්නේ නැහැ. ඒ දහමිනුත් දන්නේ මේ නිවන් දකින්න පොඩ්ඩ විතරයි. එහෙනම් ඔබ හැම කෙනාම සෝතාපන්න වෙයි. දිගට මේ ගමන ගියොත්. එහෙනම් මේක 10 වතාවක් හරි කියලා දෙන්නම්. වීර්යයෙන් කටයුතු කරමු. එහෙනම් දැන් මෙන්න මේ අවස්ථාවේ ඉන්න කෙනාට වින්දනේ. මේ අවස්ථාවෙත් මේ අවස්ථාවට පත් වෙච්ච හිත කියන්නේ තනිකර මුලාවට පත් වෙච්ච හිතා. මේ මුලාවට පත් වෙච්ච හිතට පැවැත්ම ආස්වාදයි නැත්නම් පැවැත්ම සාරයි කියන එකක් තමයි හිතේ තියෙන්නේ. ඒ කියන්නේ සූභ කියන එක හිතේ තියෙන්නේ. ඒ කියන්නේ පින්වතුනි එයා බලාපොරොත්තුෙන් ඉන්නව මොකද්ද? භව. මේක පේනවද? පේනවනේ? මේ භව බලාපොරොත්තුෙන් ඉන්නේ. බව බලාපොරොත්තුෙන් ඉන්න කෙනාට මේ රූප බලන්න ඕනේ කියලා එකක් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මූලිකවම තියෙන්නේ තියෙන පැවැත්ම. මේ බව ගොඩ නැගෙන්න ඕනේ කොහොම හරි. අර ඔබ කියන්නේ මොනවා කරන්නත් අපි ඉඳලා ඉපෑ පුතේ. ඕකට ඉතින් මැරිලා හරියන්නේ නැහනේ. දැන් කෙල්ලට මොකක් හරි කරදරයක් කියලා ඇවිදලා කියනවා මේ මට නම් දැන් මැරෙන්න තමයි වෙලා තියෙන්නේ. කියනවා මොනවා කරන්නත් අපි ඉඳලේ පෑ පුතේ. එහෙනම් මොනවා කරන්නත් අපි ඉන්න ඕනේ. කියන්නේ රූප බලන්න, ශබ්ද අහන්නත්, ගන්ධ, දාස, ස්පර්ශ මොනවා කරගන්නත් මක් වෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඉන්න ඕනේ. එහෙනම් භව හැදෙන්න ඕනේ ඔක්කොටම කලින්. මෙන්න මේ භව හැදීමේ මූලික බලාපොරොත්තුව හරහා නිකම්ම නිකම් භව හැදිලත් හරියන්නේ නැහැ ඉතින්. ඒක නිසා සුවිශේෂී පවක් ඉතින් හදාගන්න ඕනේ. අන්න එතකොට තමයි පින්වදිනේ මේ වැය තෝරගැනිලියෙන්නේ. නැත්තම් මේ මොකකින් හරි කමන්නේ. ඔයාට මොනවද බලන්න ඕනේ? ඕනේ එකක් බලන්නයි ඕනේ. අන්තරා පරිනිබ්බාය කියන ශ්‍රේෂ්ඨ தත්ත්වය කියන්නේ පින්වදිනේ. ඕනේ එකක් යන්තම් පවතිනවන පැවැත්මයි ඕනේ. වැටහුණාද? ඊට අමතරව යනවා මේවා. ඇහැයි රූපයයි ගත්තොත් එහෙම පින්වදිනේ. අහබල් රූප මම බලන්න කැමතියි. දැන් ඔබට තියෙන කැමති පාටවල් එහෙම. එතකොට නිකම් බව එහෙම නෙමෙයි හදන්න ඕනේ. අර සුවිශේෂී බවක් තියෙන එක හදන්න. තව ගුටි කනවා. ඒක නිකන් හරියට තාත්තා ෆෑන ගන්න රුපියල් 10ක් දුන්නා. චොක්ලට් එක 15යි. මුදලාලට ණය වෙලා 15ක චොක්ලට් එකක් ආවා. අන්න ඒ වගේ. දැන් ගුටි වැඩි. ඇයි මේ විදිහේ අමතර දුක්ඛයකුත් එනවනේ. අන්තරා පරිණාමය. හරි ඒක ඔව් ඔන්න ඔතන පොයින්ට් එක මතක තියාගන්න ඕනද? මොකක්ද පොයින්ට් එක? ඈ අන්තරා පරිණිබ්බයි නෙමෙයි කියුවේ නෑ නේම. ඊට කලින් කියපු පොයින්ට් එක. මොකක්ද? අමතරව දුක් විඳිනවා කියන කාරණාව මතක් කරන්න. මේ හරිය යනකොට අපි මේ හරියේදී වේදනාව ගැන කතා කරද්දී එහෙම අන්තරා පරිණිබ්බයි කෙනාට අමතරව අනිත් අය දුක් විඳිනවා කියලා. ඒක මට මතක් කරන්න. බලමු. ඔබ මතක් කරයි මට මතකයේද දන්නේ නැහැ. බලමු. කොහොම හරි දැන් වෙලා තියෙන වෙනතනේ මෙන්න මේ භව හැදීමේ මූලික අභිලාෂයෙන් කටයුතු කරන්නේ. හේතුව මොකද්ද? මෙතන තියෙනවා ගොං ගතිය. මොකක් කියලාද? සූභ කියලා. සූභ කියලා ගතිය. ඒ කියන්නේ මෙතන හිතන් ඉන්නවා සූභයි කියලා. භව සුදුසුයි කියලා. භවශෝක් කියලා. නියමයි කියලා. එහෙම හිතන් ඉන්නවා. ඒක නිසා පින්වතුනි දැන් මොකද ඕනේ වෙන්නේ? තාත්තා පෑන ගන්න සල්ලි දෙනකොට චොක්ලට් කන්න වැඩපිළිවෙල හදා ගන්නවා. මොකද තාත්තා මේ රූපේ පෙන්වන්නේ භව හදන්න නෙමෙයි. රූපේ බලන්න. විපාකයට රූපයක් එන්නේ පින්වතුනි භව හදන්න නෙමෙයි. රූපේ බලන්න. භවසාරයි කියලා හිතන් ඉන්න කෙනා මොකද කරන්නේ? භව හදනවා. එයා ඒක චාන්ස් එකක් කරගන්නවා පින්වතුනි. භව හදන්නේ මේ වෙලාවේ. දැන් බලන්න වෙන දේ නම් මේ දෙන්න ගැටිච්ච ගම මෙන්න මේ ශක්තිය උපයෝගී කරගෙන විඥානේ හැදෙන්න තියෙන එකේ අවිද්‍යාව විසින් විඥානයක් හදනවා පින්වතුනි. මොකක් උදෙසාද? මෙන්න මේ භව සෑදීම උදෙසා. තන්නි ක්‍රම වංචාවක් මේ යන්නේ පින්වතුනි. එළිය යන්නේ ඇත්ත. මෙතනින් එළිය යන්නේ ඇත්ත ඔක්කොම පින්වතුනි. මේ යන්නේ තනි ක්‍රම වංචාවක්. නෑ අපිට මේ හිතෙන්නේ දැන් මම මේක වෙන්නවා ඔබට හිතෙන්නේ ඔබ රූපේ බලනවා කියලා. නෑ නෑ නෑ. ඔබ කරන්නේ මොකද්ද? භව හදනවා. ඔන්න මම රූපය පෙන්නනවා. රූපේ බැලුවද භව හැදුවද? භව හැදුවා. මං කළාද? භව හැදුවා. භව හදනවා. ඔය ෆොටුවේ ගෑවෙනව නේද? පුටුවේ ගෑවෙනකොට මොකද හදන්නේ? භව හදනවා. හැබැයි පුටුවේ ගෑවෙන මොකක්ද දන්නවන්නේ? ඒකක් දන්නව නේද? ඒකක් දන්නේනවා. ඒක ඇත්තටම තියෙනවනේ. ඔය ඔක්කොම උපයෝගී කරගන්නේ මොකක් උදෙසාද? භව හදන්න. හැබැයි තාත්තා මේකක්වත් කළේ භව හදවන්න එහෙම නෙමෙයි. විපාකේ ගෙනල්ලා දුන්නා. විපාක ගැන දීප ගමන් ඒ ශක්තිය ප්‍රයෝග කරගෙන දැන් බලන්න සිංහදෙනි මේ විඥානය ඇත්තටම සිංහදෙනි පාරිසුද්ධ චිත්ත මට්ටමින් හදන්න තිබිච්ච විඥානය. චිත්තජ ස්වභාවයක් මේ හිතක් හදන්න තිබෙ සිංහදෙනි. නමුත් මේ මානසිකත්වයේ ඉන්න කෙනාට හිතක් හදන්න බෑ. කහට ගැන්විච්ච ස්වභාවයක් විතරයි හදන්න පුළුවන්. මොකද කහට ගැන්නුනා කියලා කියන්නේ මොකද්ද වෙන්නේ? දැන් අර චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මනායතනම් මනේන්ද්‍රියම් මනෝ විඥානං විඥානක් කන්දෝ කියලා හුස්ම හිර වෙනකම් ඔක කිව්වට කවුද දැන් දන්නේ ඕකේ තියෙන බරපතලකම? නමුත් ඔය ටික ඔක්කොම එකට කැටි කරලා අරගෙන කිව්ව හැකි නේද පින්සනේ? චිත්ත මට්ටම කියලා කියන්නේ මේ රූපේ බලන එක. මේ රූපේ බලන්න හැදෙන හිතට චිත්ත මට්ටම කියනවා. විඥාන කියන්නේ මොකද්ද? භව හදන්න හැදෙන හිතට. ඔන්න ඔතනින් අඳුර ගන්න කොයි දෙන්න අතර තියෙන වෙනස? සරලව විභාගයක් ලියන්න නෑනේ. යන්තමින් මේක තේරුම් ගන්නනේ ඕනේ. ඔය කිලිටි වුණා කියලා කියන්නේ මොකද්ද? තාත්තාගේ නීති උල්ලංඝනය කළා. තාත්තා පෑන ගන්න සල්ලි දුන්නාට පස්සේ ඒ සල්ලි වලින් ටොපි ගෑවා. අන්න නීති උල්ලංඝනය කළා. නීති උල්ලංඝනය කළේ මොකක් උදෙසාද මේ? එයාට තියෙන්නේ බව හදන බලාපොරොත්තු, ඔපි කන බලාපොරොත්තු එයාට තියෙන්නේ. වැටහුණාද? එහෙමනම් මේ විඥානික ස්වභාවය කියලා කිව්වේ දැන් මේක හැදුණා කියන්නේ ඔබ දැන් දන්නව මොකද්ද? දැන් නම් මූ රූපේ බලන්න නෙමෙයි ඔය යන්නේ. ඔබ එහෙම කියන්නේ නේද? මූ එන විදිහට නම් මූ ආවේ මේ අපිට තෑගි දෙන්න නෙමෙයි, කෙලීව බල්ල යන්න. එහෙම කියන්නේ. ආන් ඒ වගේ. මේක හැදිලා තියෙනවා දැකගම මොකද හිතෙන්න ඕනේ? ආ මූ මේ රූපේ බලන්න නෙමෙයි මේ හදන්නේ. මක් කරන්නද? බව හදන්න. මේ හදන්නේ බව හදන්න. ඒකට තමයි පින්වතුනි නිකං සංඛාර කරලා හරියන්නේ නැහැ. අපි සංඛාර කරා. ඒකයි කියන්නේ දැන් අපි සංඛාර කියන්නේ ගයක් හදනවටම නෙමෙයි කියලා. ගයක් හදලා ඉවරුනාට පස්සේ තමයි නියම අපි සංඛාර ටික පටන් ගන්න. ගයක් හදුවා කියන්නේ මෙන්න මේක හදුවට. ඒගෙන් වෙන්නේ ගියක් තිබ්බයි කියන්නේ සසරෙන් නිදාසුණා නෙමෙයි. ආයි බලමු එනවා. දැන් මෙන්න මේ කියන විඥානේ හදාගත්තා. දැන් මේක හදාගත්තේ මේතන මොන රූපේ බලන්නද? හරියට කල්පනාගෙන ඉඳලා උත්තර දෙන්න ඕනේ. මෙතනින් මොන රූපේ බලන්නද? මේකද මේ මේවද මොකක් බලන්නද? ඈ? බව හදන්න. දැන් තාත්තා මුට දඬුවම් දෙන එක අහන්න වේද බෙන්ද? අර අහිංසක තාත්තා පෑනක් ගන්න සල්ලි දුන්නා මූ කන්න වැඩ ටික බලන්න. තනි කර බලාපොරොත්තු තියෙන මේකද? මේක හදන බලාපොරොත්තුව තියෙනකොට පිංගදෙනි මෙතන තව එකක් තියෙනවා. ඒ තමයි පිංගදෙනි මේක ඇතුලේ තියෙනවා ආස්වාදයි සැපයි සාරයි කියලා ගත් ඒවා. අන්න ඒ බවට තමයි පත් වෙන්න ඕනේ. මොකද භවයේ ප්‍රභේද තියෙනවානේ. රාග දේශ මොහ කියලා භව තියෙනවා. භවයේ ප්‍රභේද තියෙනවා. ඔන්න ඔය ප්‍රභේදාකාරයක් තමයි පිංගදෙනි හැමතිස්සෙම හදා ගන්න ඕනේ. එහෙනම් ෂෝක් කියලා ගත්ත ඒවා කොච්චර තියෙනවද මේක ඇතුලේ? හ්ම්? අවිද්‍යාව පෙට්ටිය ඇතුලේ ෂෝක් කියලා ගත්තුව කොච්චර තියෙනවද? අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා මේකද? ෂෝක් කියලා ගත්ත රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ ශෝක්ද අර අනිශෝක්ද දන්නේ කොහොම හරි. ඇයි ඡයන්න එක නෙමෙයි අර එක අනිච්ඡයන්න කියන්නේ මරා ගන්න හදන්නේ. මේකට මරා ගනින්න දන්නේ. පයනු ඡයන්නද ගයනු ඡයන්නද දන්නේ. එහෙම ඡයනුත් නැහනේ නේද? ඈ? පයනු ඡයන්න කියලා එහෙම ඡයන්නක් තියනවද? නැහනේ. එතකොට මේ බොහොම ආස්වාදී ලෙස ගත්ත රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ටික එන්නේ ඒවෙන් බවක් හදාගන්න එක තමයි පින්විතනි මෙයාගේ තියෙන ලොකුම ප්‍රමාණය. එතකොට මෙතනින් එන ශක්තිය උපයෝගී කරගෙන සිංහතනි. ඒිට ආසන්න මෙක්කෙනා. ඒ ආසන්නම භවයට පත් වෙන්න උත්සාහ කරන. මේක ඇතුලේ තියෙන ඒවෙන් ආසන්නම අරකට ගැළපෙන ආසන්නම එකට පත් වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි දැන් මේ කරගෙන යන්න හදන්නේ. දැන් මෙතනින් එහාට දැන් විඥාන හැදුණානේ. දැන් විඥාණයෙන් පස්සේ පින්වදිනේ නාම රූප කියලා කොටසක් එනවා. මේවා ඉතින් එච්චර එලවන්න එපා මේවා පස්සේ. ඊට පස්සේ සලායතන කියලා කොටසක් එනවා. ඊට පස්සේ පස්ස කියලා කොටසක් එනවා.
ඊට පස්සේ වේදනා කියලා කොටසක් එනවා. තණ්හා කියලා කොටසක් එනවා. ඊට පස්සේ උපාදාන කියලා කොටසක් එනවා.
දැන් මේ ඔක්කොම කලේ රූපේ බලන්නද? හ්ම්? බව හදන්න. මේ රූපේ බලන්න මොකටද උපාදාන? රූපේ බලන්න නම් හදන්නේ උපාදාන මොකටද? මේ අරිහතුන් වහන්සේට උපාදාන තියද රූපපේන්? නෑ. රූපේ බලන්න නම් ඕනේ තණ්හා මොකටද? මේ අරිහතුන් වහන්සේට තණ්හා තියෙනවද උපාදාන? ඔය උපාදාන තණ්හා එකක්වත් තියෙනවද රූප බලන්න? රූප පේන්නේ නැද්ද උන්වහන්සේට? පේනවා. එහෙනම් රූපේ බලන්න ඔය එකක්වත් ඕනේ නෑ. අරිහතුන් වහන්සේට සලායතන තියෙනවද? තියෙනවද? නෑ. දැන් සලායතන කියන්නේ මොනවද? ඇහැයි කියන්නේ කියන්නේ ඇහැයි කනයි ඈ අරිහතුන් වහන්සේට සලායතන නැහැ. සලායතන නිරෝධයි. එහෙනම් දැන් සලායතන කියන්නේ මොකද්ද? ඇහැයි කනයි වань ඇහැරිලා ඉන්නවනම් ඕනේ මොට්ටේ කුඩ තේරෙන්නේ නැද්ද මේවා කියලා? ඒ වුණාට පින්විතනේ අපිට බයින කී දෙනෙක් කියනවාද ඇහැ තමයි සලායතන කියලා? චක්කායතනේ කියන්නේ ඇහැට කියලා. අපි දන්නවා අරිහතුන් වහන්සේ සලායතන නිරෝධ කරලා ඉන්නේ කියලා. එහෙනම් දැන් චක්කායතන කියන්නේ මොකද්ද කියලා ඇහැ පෙන්වුව හැකිද? චක්කුපාල හඳුනනට විතරක් පෙන්වුව හැකි. එහෙනම් වෙන කිසිම මහරහතන් වහන්සේ නමක් පෙන්වන්න බෑ. මොකද ඔක්කොම උන්වහන්සේට ඇස් තිබුණා. එහෙනම් ඇහැ නෙමෙයි මන. මේ සලායතනික අවස්ථාවේ තනිකර තියෙන වෙනදී මන. මන ඇහැ ග්‍රහණයට ගන්නවා. ඒ කියන්නේ මේකට තියෙන කොච්චර පිළීමක් තියනවද කිව්වොත් පින්වතුනි මෙන්න මේ කියන එකේ අත්දැකීම විඳින්න. මේක දැන් උත්සාහ කරනවා මේ එළිය තියෙන මල මෙන්න මේ જાතිය කරන්න. අර ශෝක් මලක් තිබුණානේ හිතේ. අන්න ඒ જાතිය කරගන්න. දත් නිති කනවා මෙතනදී. මේ සලායතනික අවස්ථාව ගැන මම පුදුමාකාර පීඩාකාරී තත්ත්වයක්. ඒකට අපි උදාහරණයක් කතා කළා. වාහන පැදල පුරුදු අය. සීට් එකේ අනිත් පැත්තේ ඩ්‍රයිවිං සීට් එකේ නෙමෙයි අනිත් පැත්තේ යද්දි. කී පාර බ්‍රේක් ගහනවද? ආන්ගේ බ්‍රේක් ගන්න වෙලාවේ මානසිකත්වයේ පොඩ්ඩක් බලන්න. දැන් මේ වාහනේ යනවා. වාහනේ යනවා දැන් මේ නතර කරගන්න ඕනේ. අරයා දන්න ඕනේ වෙලාවට එයා බ්‍රේක් එක ගහයි. නවත් ඔබට දැන් වාහනේ නතර කරගන්න ඕනේ. නවත් 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 කියලා මේ පාගන හොගා නතර නතර. හරියන්නේ නිකන් ලංකම් බස් එකක් කෙලවනවා වගේ. පාගනවා. ඒ පාගන කොට කොච්චර පෑගුවත් වාහනේ තව ඉස්සරහට යනවා. කොහොමද ඇඟීම? මේ අත්දැකීම් විඳලා තියන අය නිකන් විඳලා තියන අය විතරයි මේක දැනෙන්නේ. ඉතින් කල්පනා කරලා බලන්න හරි පුදුමහ පීඩාකාරී තත්ත්වයක් ක්ෂණිකයෙන් දැනෙනවා. එතන මේ වාහනේ හැපෙන්නනේ යන්නේ. ගහන බ්‍රේක් ගහන නතර වෙන්නේ. මේ සලායතනික මට්ටමට එනකොට පින්විතනි මේ නාම රූප දක්වා ආපු එක. ඒ කියන්නේ දැන් මෙයාට ඕනේ මොකද්ද? මෙන්න මේක. මේ එළියෙන් ගන්න. මොකද හේතුව පින්විතනි මෙතන තමයි මෙයා මේ ලෝකේ තියෙන්නේ. එළිය තියෙන එක, බාහිරට තියෙන ලෝකේ, මේක හැමෝටම තියෙන එක. මේ තියෙන මගේ ලෝකේ. මාව පවත්තන්න නම් මගේ ලෝකේ තියෙනේ වෙපෑ එන්න. ඒක නිසා ලෝක සත්‍ය හැමතිස්සෙම උත්සාහ කරනවා පිංගුදිනී බාහිර ලෝකේ මගේ ලෝකයට සම්බන්ධ කරගන්න. ඒක නිසා තමයි පිංගුදිනී ගෙදරින් එළියට බහිනකොටම රෝස ගහේ රෝස මල් වල පිපිලා තියෙනවා ඒක පණුව කාලා. දැන් මගේ ලෝකේ තමයි හිතේ එතන ගිහිල්ලා. මගේ ලෝකේ තියෙන විදිහට හිතෙව්වා. එතකොට මට ඒක දකින්නකොට මගේ ලෝකෙම හදාගන්න පුළුවන්. මට එතකොට සතුටක් එනවා. ඒ අර අමතර සතුට අර ඒ වෙලේ කතා කරපු මම හදන එකට අමතරව සතුටක් එනවා තව දුකක් එනවා තව ලෝක සත්‍යයට ඕක තමයි ඔය සතුට දුක විදියට පේන්නේ තථාගතයන් වහන්සේ ඕක ගැන නෙමෙයි වැඩිපුර කතා කළේ මේක ගැන යන් තව ඉගෙන ගමු එතකොට අර මල පණුව කාලා දිනව දැක ගම මොකද වෙන්නේ දැන් මේ සලායතනික අවස්ථාවෙදි බින්ද මහ පුදුමාකාර ගින්නක් කන්න වෙනවා අර ඒක තමන්ගේ ලෝකෙට මගේ කරගන්න මේක කරගන්න බැරි වුණහම මහ ගින්නක් උපදිනවා බින්ද මේ වේදනාව හරහා එන්නේ දැන් දෝමනස්සයක් එන්නේ ඒක හරි පීඩාකාරී මේ මිනිසයාට ඒක නිසා ගියා ගෙනාව මැසි තෙල් හරි මොනවා හරි ගහලා දැම්ම ගහට ඒක තප්පරේ යනකොට ඔක්කොම පණුව ටික මැරලා වැහන හෙට උදේ නැගිලා බලනකොට හොඳට තියෙනවා දැන් මේ ලෝක සත්‍ය හැමදෙස්සෙම කරන්නේ මොකද්ද තමන්ගේ ලෝකෙට ගැළපෙන පරිදි අන්‍ය ලෝකෙ වෙනස් කරන්න උත්සාහ කරනවා ඒක නෙමෙයි ඔබ ඇවිදලා කියන අනේ හාමුදුරනේ මට හරි කරදරයි හාමුදුරනේ මේ අපේ මහත්යගෙන් හරි කරදරයි හාමුදුරනේ අපේ නෝනගෙන් හරි කරදරයි හාමුදුරනේ අපේ දරුවගෙන් හරි කරදරයි හාමුදුරනේ ඕක තමයි ප්‍රශ්නේ. අනේ මේකේ සීනි නෑනේ අම්මේ. ඕක තමයි ප්‍රශ්නේ. මේක ඇඹුල් වැඩි නේ අම්මේ. ඔය තියෙන ප්‍රශ්නේ. ඔය ලෝකයාට පේන දුක පේනසනේ. ගිනි රසක් කන ගමන් ඉන්නේ. ඇයි තින්ගදනි මේක මෙතනින් මෙතනට එනකොටම ගිනි කාල ඉවරයිනේ මේ අභිසංකාර කරන්න එපා මෙතකට කෙනෙක් ඉන්නවා එයා කියනවා මම ඔය පිඩලි ටික අල්ලලා දෙන්න කියලා පිඩලි බාලා යනවා ඔබ කරන්නේ මොකද්ද පිඩලි ටික බාපු ගමන් ඔබ අල්ලනවා මේක අල්ලන්න හිතේ ඉතින් ඔබ අල්ලලාද ඇයි ඒ කාලන විදි මට හරියන්නේ නැහනේ. ඒකක් කොහොම අල්ලයිද කියලා කොහොමද දන්නේ? පිටේ යල්ලන්නේ හොඳම විදිය දන්නේ කවුද? මං. එහෙනම් මං නම් හොඳම විදිය දන්නේ. ඉතින් අල්ලා. දැන් ඉතින් රෑලි වෙනකම් පිටේ යල්ලන නෝනායි මාත් එකතු වෙලා. ඕනේ විදියට ගැලපෙන්න. නේ? ඕනේ විදියක් හදාගත්තට පස්සේ මොකද වෙන්නේ? පින්සනේ මේ අභිසංකාර තමයි කරන්න ඕනේ. විසංකාර කියන්නේ ඔටෝ කෙරෙනවා අර ශක්තියෙන් කෙරෙනවා ඒක කරන්න දෙයක් නැහැ ඒක හරියට ගයක් හදලා දෙනවා සහ ගයක් හදනවා වගේ වැඩ කෙනෙක් හදලා දෙනවා නැත්නම් ඔබ හදනවා හදලා දෙනකොට ඔබට කරන්න දෙයක් නැහැ හරි ඔබ හදනවනම් කෝටියක් දේවල් දිනව ඔබට කරන්න ඔය අභිසංකාර අරහයි දෙල්ල මෙන්න මේ නාම රූප ස්වභාවයට එනකොට මේ විඤ්ඤාණය දැන් පින්වතුනි මෙන්න මේකට අනුකූලව සැකසিলা තියෙන්නේ මෙතන ෂෝක් කියලා ගත් එකට අනුකූලව සැකසিলা තියෙන්නේ පින්වතුනි දැන් ලොකු බලාපොරොත්තුවක් ඉන්නේ පින්වතුනි මෙතනින් එහාට ඒ අදාළ භවයේ සකස් කරගන්න ප්ලෑන් එක ඔක්කොම ඇඳලා තියෙන්නේ දැන් ඒ ප්ලෑන් එක ඇඳලා පස්සේ දැන් උත්සාහ කරනවා පින්වතුනි එතන ඉඳලා දැන් ඇහෙන්නේ මේක පටන් ගත්තේ ඇහි රූපයයි සම්බන්ධ කරලානේ ඒක නිසා පින්වතුනි පුළුවන් තරම් බලනවා මේ ඇහෙන් පේන රූපය මනට අනුකූලව සකස් කරගන්න පුළුවන්ද කියලා මෙන්න මේ නාම රූප වල හැදිලා තියෙන ස්වභාවයක් තියෙනවනේ දැන් ඕනෝකට අනුරූපව අරක වෙනස් කරගන්න පුළුවන්ද කියලා බලනවා මන තමයි මේ වෙනස් කරගන්න හදන්නේ ඒ කියන්නේ මේ මොකද මේ රූපේ වෙනස් කරන්න බෑනේ පින්වතුනි මේ ලෝකෙ ඉන්න කාටවත් දැන් මේක පෙනිල ඉවරයිනේ නමුත් බලනවා පින්වතනි මේ ඇහෙන් මේ රෝසමල අර විදියට ගන්න පුළුවන්ද කියලා. මේ ඇහෙන් කියලා කිව්වට මොකද්ද මේ? මේ සලායතන කියලා කිව්වහම පින්වතනි මනත් එක්ක තියෙන ඇහැයි දන්න. ඇහෙන් ගන්න එක මනට ගන්න වෙලාව මේ. දැන් උත්සාහ කරනවා අර ඇහේ ඉඳලා මනට එන වැඩපිළිවෙලේදී. එළියේ තියෙන එක නෙමෙයි. අර තමන්ට ඕන එක ගන්න පුළුවන්ද කියලා එළියේ තියෙන එකෙන් නමුත් එහෙම ක්‍රමයක් නැහැ. හැමතිස්සෙම එළිය තියෙන එක තමයි ඉන්නේ. අන්න ඒ අවස්ථාවෙන් පීඩාවටපත් වුණාම තමයි උත්සාහ කරන්නේ එළිය තියෙන රූපේ මේකට අනුකූලව වෙනස් කරන්න. මුලින් මනෙන් කරලා බලනවා අපි මෙතන හැමතිස්සෙම. දැන් ගම තේ එකක් ගමුකෝ. දැන් තේ එකේ සීනි මදි තිත්තයි. තේ එකේ සීනි මදි. මුලින්ම මනෙන් උත්සාහ කරනවා මක් කරගන්නද? දැන් තේ එක බොන්න හදනකොට මෙතනින් දෙනවා ආච්චිගේ තේ එක. ඒ කියන්නේ හොඳ මේකනේ. බීලා තියෙන හොඳම තේ එක. ඒක තමයි දැන් මෙතනට ඇදිලා තියෙන්නේ. ඒ බව තමයි තේ බොනවනම් අම්මේ තේ එකක් බවුද? හැබැයි අම්මේ අම්මා හදන එක නෙමෙයි. ආච්චි ටයිප් තේ එකක් හදමු. දැන් ඔබ එහෙම ටයිප් තේ හදන්න කියන්නේ නැද්ද ගෙදර? දැන් නම් කියන්නේ නැතුව ඇති සමහරට. ඉස්සර කියන්නේ. අර ටයිප් එකේ තේ එකක් හදමු කියලා. දැන් නම් දාලා තියෙන්නේ. අද ගිහිල්ලා Google එකේ ගහලා බලන්න. කුකුල් මස් වලින් හදන්න පුළුවන් කෑම ජාති කීයක් තියෙනවද කියලා. කුකුල් මස් විතරක් හොදි විදිහට හදන්න පුළුවන් ඔච්චර විදි තියෙනවද කියලා. මං හිතන්නේ 300 ගණනකට හැබැයි තියෙනවා. ඒ හර විදි හදාගත්තා අපි නේද විදි. ඔය මොන හරි ටිකක් දාලා ඉවිල කහ පොඩ්ඩක් වැඩි. ඒකෙත් නිකන් අමුතු ගතියක් තියෙනවා. දැම්ම එකට නම. කහ චිකන්. ඒ ලෙමන් චිකන් කියලා තියෙනවානේ ලෙමන් චිකන් කියලා එහෙම තියෙනවානේ. ඒක පොඩ්ඩක් තැම්බුවා. මොනවාද? දෙගිඩියක් මිරිකලා දැම්මා. මෙහෙ නම් ඒව නැතුව ඇති. මොකද මෙහෙ බත් එක්ක නෙමස් කන්නේ. අර රටවල යුරෝපීය රටවල මොනව කරන්නේ? මස් එක්ක බත් කන්නේ. ලොකු මස් තලියක් දාලා දීලා බත් දෙනවා. පොඩි හැන්දකින් එකක් පැත්තකට බෙදලා තියෙනවා. ඒවා දියුණු වෙච්ච රටවල නේ. මස් කන්නේ දියුණු වෙච්ච රටවල නේද? හරි. එතකොට එහෙනම් මුලින්ම වෙන්නේ වෙනතනේ හිතෙන් රිජෙක්ට් කරනවා එක. අර තිත්ත හිතෙන් රිජෙක්ට් කරනවා කියලා කියන්නේ මෙන්න මෙතනට ආවම පුළුවන් තරම් බලනවර එළිය තියෙන එක. ඇතුළට එන වෙලාවේදී වෙනස් කරගන්න. ඒක කරන්න බෑ කවදාවත්. ඒ කියන්නේ දැන් මන හදන්නේ මොකද්ද? තේක සම්බන්ධව කියන්නේ නම් මන හදන්නේ දිව ග්‍රහණයට ගන්නවා. මැනිපියුලේට් කරනවා. කරලා මොකද කරන්නේ? අර එන රසය දැන් දිව හරහා ඔහොම ගිහිල්ලා මොලේ හරහා දැන් මේ හිතට එන්නේ යන්නේ. අන්න ඒ එන එක Tamanට ඕන එක බවට පරිවර්තනය කරන්න උත්සාහයක් දරනවා. ඒක කවදාක කරන්නේ? බෑ. ඒක විපාකයි. ඒක නිසා මෙන්න මේ පස්ස වෙන වෙලාවේ තමයි ඒක වෙන්නේ. මෙතන ඌමනා වෙනවා. ඒ ඌමනා වෙදලා පස්ස වෙන වෙලාවේදී මොකද වෙන්නේ? ඔන්න ඔය දෙක සම්බන්ධ වෙනවා. එළියේ තියෙන එකයි ඇතුලේ තියෙන එකයි එකට සම්බන්ධ වෙන වෙලාව මේ. අන්න එතකොට දැනගන්න පුළුවන් මොකක් කියලාද? මෙතෙන්දී අර ඌමනාව ආවා. මෙතෙන්දී ඇතුළට ගත්තා. ඌමනාව ආවේ මේ අර අර තිබ්බ තේ එක ආච්චිගේ තේ එක බවට හරවන්න මන ඇතුලේදී. නමුත් ඒක කරන්න බෑ කවදාවත්. එහෙනම් මේ මන ඇතුලේදී ඒක කරන්න ඕනේ කියලා ඌමනාව වෙවිදිලා ඔන්න කළා. කළාට එළිය තියෙන එක වෙනස් කරන්න කාටවත් බෑ. අන්න එතකොට මොකද වෙන්නේ පිංගුතුනි? මෙන්න මෙතනට එනවා දුක් වේදනාව. අන්න ඒක තමයි ඔබ කියන්නේ. ඔන්න පොඩි යන්තම් පොඩි සද්දයක් තමයි මුලින් ආවේ. තව පාරක් උත්සාහ කරලා බලනවා. තව උගුරක් බොන්න. හොඳ වෙන්නේ. ආයි දිවත් එක ගැටෙනකොට මොකද වෙන්නේ? මේ process එකමයි යන්නේ. ගිහිල්ලා ආපහු දැන් මෙතෙන්දි ලොකු උමනාවක් එනවා පින්විතින් අර එළිය තියෙන එක Tamanට ඕන එක බවට පත් කරගන්න. ඒ උමනාව ඇවිදින්න ඒකට අනුකූලව සකස් වෙලා හිම බලනවා දෙන්න වද්දලා. වන්න ස්පර්ශ වුණා මනේ ඇවිදින්න. නමුත් එළිය තියෙන එක වෙනස් කරන්න බෑ. ආයි තිත්තයි. ඒක නිසා මොකද වෙන්නේ? ආයි ආවර එක. දැන් ඉතින් මේක කළා හරියන්නේ නැහැ. එහෙනම් මොකද කිව්වේ? අම්මේ. අදත් නැද්ද තේදි මේකට සීනේ? දැන් පින්වතුනි වාචී කර්ම කාය කර්ම හරහා දැන් මේක වෙනස් කරන්න හදනවා. මේ මොට්ටයට ඒත් හිතෙන්නේ නැහැ පින්වතුනි භව ආසාරයි කියලා. දැන් මේකට හිතෙන්නේ මේකට මේ දුක මොකක් හින්දා කියලාද? සීනි නැති හින්දා කියලා. ඒකට හිතෙන්නේ නැහැ සීනි ඕනේ හින්දායි දුක කියලා. يعني සීනි බව ඕනේ නිසායි දුක කියන එක හිතෙන්නේ නැහැ. ඒක හිතෙන්නේ බුදු කෙනෙක්ගෙන් බණ අහන්න ඕනේ. ඒකට හිතෙන්නේ සීනි නැති එක දුකයි කියලා. ඒක නිසා මොකද කරන්නේ? ඔන්න වචී සංකාරයක් කළා. අම්මේ මේකට සීනි නැහැ. හරි කියන්නේ. අම්මා කෑ ගහලා කියන මම වැඩක් අර කුස්සියේ බෝතලේ තියෙන්නේ. ඔන්න දැන් ගිහිල්ලා සීනි දාලා ඔක්කොම කරලා දැන් හරි. සීනි හැදි දෙක තුනක් දාගත්තා දැන්. හරි. ඔන්න දැන් ආයි බොනවා. ඔන්න බමු. දැන් ඒ බොනකොට පින්විතින් මේ ෂෝක් එක ගිහිල්ලාද තියෙන්නේ? නෑ නෑ ෂෝක් එක එහෙමයි. ෂෝක් එකට මොකක් කළේ නෑනේ. ඒ ෂෝකේ වරදක් දැක්කේ නෑ. ෂෝකේකට මොකක් කරන්න වරදක් දැකේ කොහෙද? තේගේ සීනි නෑ. මේ බාහිරයේගේ වරද දැක්කා. බාහිරයේගේ වරද දැකපු නිසා දැන් බාහිරක වෙනස් කළා. දැන් ඔන්න ලෑස්ති තේක බොන්න. කරුමේ කියන්නේ මේක එතන. දුක දැක්කෙත් මෙතනනේ. දුක දැක්කෙත් දුක් වේදනාවේනේ. දැන් සීනි දැම්මට පස්සේ වෙන්නේ දේ බලමු. දැන් ඉවලේ දැක්කේ දුකනේ. ඔන්න. ඉවලේ ආවේ දුකනේ. දැන් ඔන්න සීනි දැම්මා. මම වانا කර්මකාරකවන්න වෙන වැඩේ. සීනි දැම්මා. ඔන්න දැන් බිව්වා. දිවේ වැඩිච්ච ගමන් මොකද වෙන්නේ? ආයි මේ ටික පටන් ගන්නවා. ඒ විපාකෙත් නෙමෙයි දැන් දිවයි රසය දෙක එකට ගැටුණා. තාම විඥානේ හැදුන්නේ නැහැ. විඥානේ හදන්නේ නැහැ. ඇහැයි රූපයයි පුරේ ජාතයි. චක්කු විඤ්ඤානේ පච්චේ ජාතයි. පස්සේ තමයි එයා ජාත වෙන්නේ. මේ ජාත වෙන ගමේ මේ යන්නේ. දැන් මොකද වෙන්නේ? ඔන්න එහෙනම්. අවිසංකාරය හැදුවා. මොකටද? තේ වොන්නද? නෑ. අවිසංකාරය හැදේ බව හදන්න. දැන් තේ දඩමීමා කරගෙන බව හදන්න යන්නේ මේ. හැබැයි මෙයා නිකම් බව හදනගෙන නෙමෙයිනේ. නිකම් බව හදන කවුරු විතරද? අන්තරාපර නිබ්බායි උතුම විතරයි නිකම් බව හදන්නේ. දැන් මෙයාට නිකම් බව නෙමෙයි ඕනේ. දැන් මෙයාට ඕනේ මොකද්ද? අර කියපු බව. මෙතන තියෙන බවක් තියෙනනේ හොඳයි කියලා ගත්ත බව. අන්න ඒක හදන්න තමයි අபிසංකාර කළේ. ඒක හදන්න ඕනේ විඥානේ පහල කරගත්තා. ඒක ගලපලි වෙලා නාම රූප தත්ත්වයටපත් කළා. ඒත් විශ්වාස නැහැ පොඩ්ඩක්වත් එළිය දින එක. ඒක නිසා දැන් කොහොමත් මොකද කරන්නේ? මන සකස් කරගත්තා. අර දිව ග්‍රහණයට අරගෙන මොකක් මේකෙන් ආවත් කමන්නේ මනට අර ඕනේ જાතිය එක දැනෙන්න කළා දෙක එකට වද්ද ගත්තා වන්න. ඔන්න දැන් ඇතුළට ආවා. ඇතුළට ආපු ගමන් පින්වතනේ කරුමෙට දැන් එන්නේ මොන වේදනාවක්ද? සැප වේදනාව. ඇයි? සීනි දැම්මනේ ඒ જાතිය එක. ඒ මොකද? අபிසංකාරයද නමම්මනේ කළේ ඒක. එතනදී අවශ්‍ය ප්‍රමාණයට නෙදාගත්තේ ඒක. දැම්මට පස්සේ මොකද වෙන්නේ දැන්? අන්න එතන දිපින්ගෙතනි සැප වේදනාවක් එනවා. සැප වේදනාවක් අහම ඔන්න පින්වතිනි දැනෙන්න පටන් ගන්නවා. සීනි නැතිකොට තමයි දුක. සීනි තියෙනකොට සැපයි කියලා. අන්න අර අපි කලින් කතාවල කතා කරපු නැති හින්දා තමයි මේ දුක එන්නේ කියන මුලාවටපත් වෙනවා. මේ ගොන්තඩියට හිතෙන්නේ මෙන්න මෙතන ඕනේ හින්දායි දුක කියලා. මේකට හිතෙනවා දැන් නැති එක තමයි දුක. ඇයි? තියෙන කොට සැපයිනේ. අන්න එතකොට සිංහතුනේ ලෝකයාට හිතෙනවා මේ සැප දුක ගේන්නේ මේ බාහිර ලෝකයේ ඇති නැති කමෙන් කියලා. ඒක නිසා ලෝකයා අභ්‍යන්තරයේ පැත්තකින් තියලා බාහිර ලෝකයේ වෙනස්කම් සිදු කරමින් තමන්ගේ ජීවිතය ගත කරනවා. සාදු සාදු සාදු. එහෙනම් ගත කරනවා. කතා ඉවරයි. දැන් එන්න. දැන් ඔබ ඇවිල්ලා ප්‍රශ්න කියන්න. ගුරු හාමුදුරනේ බලන්නකෝ ඉතින් වෙලා තියෙන දේ බලන්නකෝ අපේ ළමයා කියන දේ අහන්නේ. මට දුකයි. ඇයි? ළමයා කියන දේ අහන්නේ. ඊළඟ තව කෙනෙක් ඇවිල්ලා කියනවා. මට නම් පුදුම වාසනාවන්තකමක් දැනෙන්නේ ගුරු හාමුදුරනේ. මං තරම් වාසනාවන්ත අම්මේ තවත් නැහැ. අපේ පුතා මල් පූජා කරනවානේ දැන්. එයාට මොකක් ඇවිදෙලාද? සැප ඇවිදෙන්න. එහෙනම් සැපෙන්නේ පුතා ගංජා ගහද්දිද මල් පූජා කරද්දිද ඇත්ත කියන්නේ? ඈ සැපෙන්නේ මල් පූජා කරද්දි. ඒක නිසා පුතා මල් පූජා කරත්වා පුතා මල් පූජා කරත්වා පුතා මල් පූජා කරත්වා මොකටද? මට සැපෙන් ඉන්න. දැන් බාහිර ලෝකේ උලා කන්න තමයි එතනින් එහාට හදන්නේ. නිගදෙනේ. මෙන්න මේ අවිසංකාරේ වඩපු වෙලාවෙම ඔබ අනාත වෙලා ඉවරයි. බාහිර ලෝකේ ගැන කවර කතාවද? කොටින්ම කිව්වොත් අවිද්‍යාව තියෙනවා නම් අනාත වෙලා ඉවරයි. ගැලවෙන්න බෑ. දැන් ඔබට තේරෙනවද සිංහතුනි මේ බාහිර ලෝකයේ ඇත නැති එකක් ගැන කිසි අදාළත්වයක් මේකේ නැහැ කියලා. එහෙනම් මට කියන්න මේ නිවන් මඟ තියෙන්නේ කුෂ්ඨ රෝගී හිඟන්නාටද සක්‍ර දේවේන්ද්‍රයටද? කාටද නිවන් මඟ තියෙන්නේ? කවුද අනාත? කුෂ්ඨ රෝගී හිඟන්නාද නේව සංඥා නා සංඥායතන බ්‍රහ්මයාද අනාත? මොකද සිංහතුනි මේක අදාළ එකක් නෙමෙයි. කෙනෙක් කියන ඇස් දෙකක් නැහැ කන් දෙකක් නැහැ නාහෙත් නැහැ අනාත නැද්ද? හොඳ තෝමන. දැන් ඔය ඔබ කියන ළමයා කොහෙටද අයිති වෙන්නේ? ඔබගේ දරුවා මේකේ කොයි හරියටද අයිති වෙන්නේ? මෙන්න මෙතන යා ඉන්නේ තේරෙන්නේ. එහෙනම් දැන් මං කිව්වේ ඔබට නිවන් දකින්න කියලාද? රූප සුද්ධ කරන්න කියලාද? හිතද සුද්ධ කරන්න රූපද සුද්ධ කරන්න? රූප සුද්ධ කරන්න කිව්වොත් නම් ළමයාව හරියට තියා ගන්න ඕනේ. හිත සුද්ධ කරන්න නම් ළමයා ඕනේ විදිහට හිටපු දෙන්න. ඔබගෙන් වෙන්න ඕන දේවල් ළමයාට ඉස්ස කරලා දෙන්න. ඕනම් දෙන්න දෙන්න මැද්දට තියාගෙන බුදිය ගන්න. කවුද එපා කිව්වේ? දරුවාට සෙනෙහස දක්වන්න එපා කිව්වේ නෑ පින්වදනේ. සෙනෙහස දක්වන්නේ කොහොමද ඔබ? හිතින්ද? අතින්ද? ඔබ සෙනෙහස දක්වන්නේ කොහෙන්ද ඇත්තටම? හිතින්. එහෙනම් දරුවාව මෙහෙවල ගෙදර ඉඳලා හිතින් දක්වන්නේ. එහෙනම් හිතින් නෙමෙයි නේද දක්වන්නේ? ඇත්තටම සෙනෙහස දක්වන්නේ කොහෙන්ද? අතින්. අතිනුයි වචනෙනුයි පින්වතුනි සෙනෙහස දක්වන්නේ. හිතින් දක්වන සෙනෙහස ළමයාට තේරෙනවද? නෑ. ඒකනේ පින්වතුනි දරුවෝ ගොඩක් අම්මට ළඟ. ඇයි? අම්මගේ ආදරේ නිකන් මහ සාගරය වගේ කියලානේ කියන්නේ. ඒක නෝටි දි අම්මලාට හරි හැපි. හරි සතුටේ. ඇයි? ලොකුයිනේ. ඈ? ඒක හින්දා නෙමෙයි. හැමතිස්සෙම රැලි ගහනවා. ඒ කියන්නේ හැමතිස්සෙම සාගරේ තමන් ඉන්නවා කියලා පෙන්නනවා. තාත්තගේ ආදරේ හරියට. තාත්තා දැන් කොලරේ කුස්ස ගන්න කාලේ. තාත්තගේ ආදරේ හරියට. මහා මේරු වගේ කියලා නිහයන්නේ. ඇයි? කන්දක් තියෙනවද නැද්ද නැහැ නේද? හරි සවිමත්. හෙලවෙන්නේ නැ මොන දෙයකට? චන්ද මාරුතේටවත් හෙලවෙන්නේ නැහැ. මහා කඳු පර්වතයක්. මේ තාත්තගේ ආදරේ සම කළ තියෙන එකද? ළමයි හිතන් ඉන්නේ තාත්තලා ආදරේ නැහැ කියලා. මම තාත්තලා හිතින් පුදුම විදිහට ආදරේ. නමුත් ඒක එහෙම පෙන්වන්නේ නැහැ. මේ තාත්තලගේ ක්‍රමේ. අම්මල එහෙම නැහැ. අම්මල මහ මුහුද වගේ. හැමදෙසෙම තමන්ගේ ආදරේ පෙන්නනවා. එක එක දේවල් කර කර පෙන්නනවා. කිය කියා පෙන්නනවා. ඒකයි ක්‍රමේ. හරි. දැන් දෙගොල්ලම සතුටුයිනේ. හරි. හා. හරි. එතකොට එහෙනම් පින්කදනේ ආදරය කියන එක කරන්න අතින් ළමයට බත් කවන්න කවුද එපා කිව්වේ? ගිනි ගන්න හිත මේ 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 මෝඩ වැඩක් මෙතන යන්නේ. මේක කරන්න එපා, මේක කරන්න. හැමෝටම තියෙන එක මේක කරන්න එපා, මේක කරන්න. මේක කළා කියලා සෙතක් වෙන්නේ නැහැ. මේ බවපත්‍ය මොකද්ද? ಜಾති. ಜಾතිපත්‍ය මොනවාද? ගිනි. ඒකනේ අපි කතා වුණේ. මේකද සුභ නෙමේ දාන්නනේ මොකද්ද? ගිබ. හොඳ බව නෙමේ. ගිනි බව. සුභ නෙමේ ගිබ. ගිනි දෙන්නේ. ජාතිය හැදුනා කියන්නේ ගිනි. ජාතිය හැදුනා කියන්නේ තමන් ඉන්නවා කියලා දැනෙනවා. එතකොට ඒක වැය වෙනකොට මම මැරෙනවා කියලා දැනෙන්නේ. ඒක නැපි විවේකයෙන් පස්සේ තව කතා කරමු. වෙන දැන් පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔය තේක බොනකොට මේක ටිකක් අත්දකින්න. ලේසි නෑ පින්වද මේක අත්දකින්න. මොකද මේ හිතක් ඇතුලේ වෙන ඒවා නෙමෙයි. නමුත් ස්කන්ධ වශයෙන් හරි, يعني ගොඩ ගොඩවල් වශයෙන් හරි මේක අත්දකින්න උත්සාහයක් දරන්න. මේ වෙන වැඩි. මොකද ඔබට තිත්ත රස දැනෙනවනේ. එතකොට ඔබට නිකන් අප්‍රසාදයක් එනවනේ. සමහර අයට පැන් රසේම આવොත් අප්‍රසාදයක් එයි. තිත්ත රසට කැමති පිරිසක් ඉන්නවා. පැන් රසට කැමති පිරිසක් ඉන්නවා. එතකොට ප්‍රියමధుර මොකද්ද? තිත්තද වැනිද? ඒක හිතේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. එන කවදාකවත් ඔය ධාමේ වස්තු වල එහෙම තියෙනවා කියලා හිතන්න එපා. ප්‍රියමధుර ස්වභාවය. එහෙම වුණොත් ලෝක විනාශයෙන් පස්සේ ඔක්කොම ගොඩ. ඇයි? ධාමේ වස්තු ඔක්කොම විනාශයි. දැන් ඉතින් ඔක්කොම නිවනේ තමයි. ඇයි? ප්‍රියමధుර ස්වභාවය මත තමයි තණ්හාව උපදින්නේ. ඉතින් ප්‍රියමధుර නැත්තම් තණ්හාව නැහැ. ඒ කියන්නේ වැඩේ ගොඩ. මොලේ බුද්ධියක් තියෙනවා නම් හිතලා ගන්න එපා කියන හැම එකක්. එහෙමනම් පින්වතනේ දැන් ඔය තේක මොනකොට අපි හිතමු දැන් පැන් රසට කැමති කවුරු හරි ඉන්නවා. ඒ කියන්නේ මොකක්ද දැන් මෙතන ෂෝක් කියලා දින්නේ මොකද්ද? පැන් රස. පැන් රස තමයි දැන් ෂෝක්. එහෙනම් දැන් දිවයි තේ ටිකයි ගෑවෙනකොට මොකද වෙන්නේ? ඔන්න විඤ්ඤාණ හදනවා. දැන් මේ මොකක් හදන්නද? මේ විඤ්ඤාණ හදන්න තේ බොන්නද? නෑ, බව හදන්න ඔය. මේ බලන්න කරන්න වැඩි. තනිකර පිංගුදිනේ විශ්වීය ශක්තියට වංචා කරනවා. විශ්ව ශක්තියට වංචා කරන කෙනා විශ්ව උගුලෙන් බේරෙන්න බෑ යාට. එයා උගුලේ තමයි හැමදාම. අපි මේ විශ්ව ශක්තියට වංචා කළා මේ සසරට ආපු දවස් ඉඳලා. ඒක නිසා විශ්ව ශක්තිය අපිට දුන්නා බැටේ. ආයි ගොඩ යන්නම් බැරි වෙන්න. අහු වුණා උගුලට පිංගුදිනේ. ඒ උගුලේ දැන් ඉන්නවා. විශ්ව ශක්තියට වංචා කර කර උගුල ඇතුලේ ඉන්නවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. එහෙනම් දැන් තේක මොනකොට බලන්න ඔබව ගැටේ. ඒ ගැටුණා කියලා කියන්නේ. පුළුවන් නම් මේක දිහා බලාගෙන දේ බොන්න. ඒ ගැටුණා කියලා කියන්නේ මොකද්ද? උත්සාහයක් කළා. හිත ඒ පැත්තට හරවගෙන ඉවරලා ඒක ඇතුලට ගත්තා. නමුත් තියෙන එකම තමයි එන්නේ. තියෙන එක ගන්න නෙමෙයි මේ ඔක්කොම කලේ. ඕන එක ගන්න. ඕන එක නෙමෙයි ආවේ තියෙන එක. ඒක නිසා ගැටුණා. ඔන්න ඔය ස්වභාවය තේරුම් ගන්න. ඒක ඊපස්සේ ඉවරයි ඒක. දැන් ආයි මොකද්ද යන්නේ? බව හදන වැඩ පිළිවෙල. ගැටිල්ලෙන් බව හැදුවා. ඒක නිසා ඔය බවට කියනවා ද්වේෂ බව කියලා. ගැටිල්ලෙන් බව හැදුවා ඉතින්. ඉතින් ගැටිල්ලෙන් බව හදන්න කැමති නෑ. කැමති? ඇලිල්ලෙන් බව හදන්න. ගැටිල්ලෙන් බව හදන්න කැමති නැති නිසා ඇලිල්ලෙන් බව හදන්න ඕන නම් මෙතනිනුත් ඒක කරගන්න බැරි නම් සලායතන මට්ටමිනු කරගන්න බැරි නම් දැන් ඉතින් වාචී සංකාර කාය සංකාර කරලා මේක වෙනස් කරනවා. අර අපේ උයන මහත්තයාට කියන්න. මහත්තයෝ සීනි පොඩ්ඩක් දාලා දියංකෝ කියලා. ඒකත් විශ්වාස නැත්නම් ආ මේ පාරවත් හරියට දායිද කියලා. මොකද කරන්න තියෙන්නේ? ඕන් ඔය සීනි බෝතලේ මෙහෙට දුන්නා නම් කියලා. ඔබ හොඳට ටියුන් කරගන්න. දැන් අපි අර හොද්ද ටියුන් කරන්න යාම කොයි දිහා බලාගෙනද? හොද්ද තමයි ඔය ටියුන් කරන්නේ. අතනදදා ටියුන් කරනවා. එක බාර බලන්න කහ මදි. කහ ටිකක් දැම්මා. ඊට පස්සේ ඇඹුල් මදි. ඇඹුල් ටිකක් දැම්මා. ඊට පස්සේ මිරිස් මදි. මිරිස් ටිකක් දැම්මා. අන්තිමට අල කැලි ටික විතරයි. උයන්න පුරුදු වෙන කාලේ නේද? අම්මා හොද්ද බීලා ඉවරයි. මේකයි ක්‍රමේ. දැන් හැමදෙස්සෙම චෙක් කර කර බලනවා. එතකොට දැන් බලන්න මේ විදිහට. දැන් අම්මා චෙක් කරන්නේ හොඳයි කියන්නේ මොන වේදනාව ආවද? හැම වේදනාව ආව. එහෙනම් මේවා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අම්මා හොඳයි කියලා කියන්නේ සැප වේදනාව ආව ගමන. ඒ කියන්නේ නිකන් මේ වේදනාව කියන එක මෙතන නිකන් අර දර්ශකයක් වගේ. විද්‍යාවේ දර්ශක කියලා જાතියක් තියෙනවා. ආම්ලයට වස්මේ දැම්මහම පාට වෙනස් වෙන අර මේවා තියෙන්නේ. ආම්ලික පරිසරයේ පාට වෙනස් වෙනවා, වාෂ්මික පරිසරයේ පාට වෙනස් වෙනවා. දර්ශක කියලා කියන්නේ පුවක් කියන්නේ දර්ශකයක්. ඒක දන්නවනේ ඔක්කොම පුවක්. පුවක් යුෂ කියන්නේ දර්ශකයක්. ඉතින් ඒකට හුණු කියන වාෂ්මේ දාපු ගමන්මක් වෙනවද? රතු පාට වෙනවා. ඒක නිසා ඉතින් කට රතු කරගෙන බුලත් කාලා අන්තිමට මොක් කරගන්න මහතු පිළිකා හදා ගන්නවා. ඒකෙ දෙතරින් අතර වෙන නමද දැන් මලක් පහනක් පූජා කළත් පින්විතනේ ඔබට මැවිලා මැවිලා ඉන්න ඕනේ පින්විතනේ. අර සුමන මාලාකාරය අර මල්පපුර පූජා කළහම වියනක් වගේ මැවිච්ච හැටි. එහෙනම් ඔබ ඔය මල් වට්ටිය පූජා කරාම සතාගතයන් වහන්සේගේ වටේ වියනක් වගේ මැවිලා තියෙන හැටි ඔබට මැවිලා පේන්න ඕනේ ඉතින්. නැත්නම් නිකන් ඔහේ මල් වට්ටිය පූජා කළා මෙන්න බුදුන් මල් මං ගියා යන්න කියලා කියන්නේ තත්ත්වෙ නෙමෙයි ඉන්න ඕනේ. ගිලම්පස පූජා කරනවා නම් ඔබ බලන්න පින්වදෙන හිතේ මවාගෙන සතාගතයන් වහන්සේ ගිලම්පස එක වළඳන හැටි. සාදු සාදු කීක සතාගතයන් වහන්සේගේ ශරීරයේ මොනවා හරි දෝෂයක් තියෙනවා නම් මොනවා හරි ලෙඩක් දුකක් කරදරයක් තියෙනවා නම් ඒ සියල්ල මේ ගිලම්පසෙන් මක්කෙන්න කියලා අයින් වෙන්න කියලා. ඔය චතුමඳුර පූජා කරන සතාගතයන් වහන්සේට බඩකින්නක් ඇවිදලා තියෙනවා නම් ආවේලාවේ ඒ බඩකින්න පහ වෙන්න කියලා. අෂ්ටපාණයන් පූජා කරනවා නම් සතාගතයන් වහන්සේට බඩකින්නක් ඇවිදලා තියෙනවා නම් මොකද ඒවා ගිලම්පස නෙමෙයි ඒවැත්තටම. ඒවා පින්ඩපාත. අවේලාවේ ගන්න පුළුවන් පින්ඩයක් ඒ. ගිලම්පස කියන්නේ ලෙඩ හැදුනහම ගන්න එක. ඉතින් වතනේ ගිලම්පස කිව්වම එන්නේ නැද? ගිලන් වුණාට පස්සේ දෙන්න පසනේ. එහෙනම් තථාගතයන් වහන්සේ යමක් පූජා කරනවා නම් පින්වදනේ. ඒ පූජා කරපු දේ උන්වහන්සේ භුක්ති විඳිනවා. ඔබ මව ගන්න හිතේ. එහෙනම් ඔබ දානේ පාත්‍රය පූජා කරනවා යෝකට් කෝප් එකක් නම් දාන්නේ පූජා කරන්නේ. ඉතින් පොඩි පිළිමනේ. දැන් ඒවල වල තියෙන මොන පිළිමද? දැන් හොඳට බලන්න පිළිමනේ. ඔබ ගෙදර බුද්ධ පූජාව තියෙන වාජනේ. ඔබ කවදාවත් බලලා නැහැ නේ තථාගතයන් වහන්සේ වළඳනවා. කවදාවත් බලලා නැහැ තථාගතයන් වහන්සේ වළඳනවා. ඒකනේ වැඩි වෙලා තියෙන්නේ. පැත්තක ඉඳගෙන විනාඩියක් බලන සතාගෙතන් වාසේ වළඳන හැටි. අර යෝකට් කෝප්පේ වගේ පොඩි එකට නේද? ඇඟිලි දෙකක් දාලා තමයි උන්වහන්සේට වළඳන්න වෙලා තියෙන්නේ. නැත්තම් මේකට කන් හැන්දකුත් දාන්න. කන් හැන්දි වගේ පොඩි ඒවා තියෙන. ඒකත් දාන්න. උන්වහන්සේට වළඳන්න. ඇයි පොඩි බුදු පිළිමනේ. චූටි බුදු පිළිමෙට චූටි එක. බුදු පූජා තියන්නේ බාගෙට. බුදු පූජා හරියට තියන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරන පූජාවල් සියල්ල එතන තියන්න. දැන් යාත්‍රාතුර කෙනෙකුට තියෙන උනුලවා. දැන් ඔය ඔබ බෙහෙත් පිරිකරේම පූජා කරනවා. බුදු පූජාර තියනවානේ බෙහෙත් පිරිකරේ. දැන් කෙනෙක් කිව්වොත් එහෙම. බුදු පූජාවට ඔබ තියන්නේ එහෙනම් මුටියකු තියහල්ලා කියලා. තම්බගෙන බොන්න. එහෙම මොකද මොන තරම් මෝඩද කියලා ඉතින් බලන්න. කටවයි කයි වාරු කමෙන් කියවනවා මිස. මාත්‍රයක් දැනගෙනද බන්නේ කියවන්නේ? තථාගතයන් වහන්සේට ගිලන් වෙච්ච වෙලාවට ආනන්ද හැඳුළු බේත හදලා දුන්නේ නැද්ද? හ්ම්? එහෙනම් ගිලන් පසක් අමුයෙන් පූජා කරන එක වරදද? අමුයෙන් පූජා කරන්නේ දැන් ටික වන්දනලා. දැන් ඔය පොඩි ළමයින්ට එහෙම බේත් දෙද්දි නර්ස් නෝන මොකද කරන්නේ? බේත් ටික ඔබේ අතර දෙනකොට නර්ස් නෝන ඒක හැමම පෙත්තක් අරගෙන කුඩු කරලා ඒක හැන්දට කලවම් කරලා ඉවරලා එවල දෙනව නේද බොන්න? හ්ම්? දීලා ඉතුරු බේත් ටික පැකට් එකකට දාලා දෙනව නේද? පස්සේ බොන්න කියලා. දැන් නර්ස් නෝන කිව්වොත් එහෙම. මෙහෙම දීලා හරියන්නේ නැහැ දෙනව නම් ඉතින් හැන්දත් එක දෙන්න එපා. හ්ම්? කියලා ඔක්කොම බේත් ටික කුඩු කරලා එකපාරට බේත් ටිකට දාලා දැන් මේකෙන් පොඩ්ඩක් බියන් ඉතුරු ටික සාක්කුවේ දාන් පලයන් කියලා දෙනවා. මොට්ටේ ඔනේ වෙන්නේද? ඔබ හූජ කරන්න. තථාගතයන් වහන්සේට අවශ්‍ය දේව. එතකොට හරි. ඔබ බෙහෙත් පිරිකර පූජ කරන්න තථාගතයන් වහන්සේ. නැ ගෙදර පොඩි පිළිමයක් තිබුණයි කියලා. යෝගට් කෝප්පෙට පූජ කරන්න එපා. බුද්ධ පූජාව තියන්න බැරි නම් වතුර එකක් තියන්න. ගෙදර ඉතින් ඔක්කොම තේ අමාරුයි. අපි අමාරුවෙන් ජීවත් වෙන්නේ. බුදුහාඳුනේ තියෙන ලොකු ප්‍රමාණයක් තියන්න අපිට ඉතින් එහෙම ශක්තියක් නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? එහෙමනම් අර පින්ඳ පාතය දෙන අදහසින් දෙන්න පූජා කරන්න. දානය පූජා කරන අදහසින් නෙමෙයි. උන්වහන්සේලා පින්ඳ පාතේ වඩනකොට ඉතින් බත් හැන්දක්නේ පූජා කරන්නේ. මොකුම නැත්තම් සීනි ටිකක් හරිනේ පූජා කරන්නේ. අන්න ඒ අදහසින් පූජා කරන්න. ඉතින් මම මේ තථාගතයන් වහන්සේව ගිහිවසර වඩම්මල දානියක් දෙනවා කියලා හිතාගෙන ඉන්න පුංචි එකක් තියෙන මට්ටම ඒ කරන්න එපා වෙන්නේ. එතකොට වෙන්නේ ඔබගේ හිතේ අර පින උපදින්න තියෙන ඊට ගොඩක් අඩු වෙනවා. නිකන් ඔබ දින දාන මම මේක තිබ්බ බුද්ධ පූජා තිබ්බ ඔච්චර තමයි එන්නේ. එහෙම නෙමෙයි ඒක පොඩ්ඩක් තියලා ඉවරලා වෙන්නේ උන්වහන්සේ වළඳනවා දකින්න. ඉතින් ඔබට බෑ නේද මේ වෙනදලා පුංචි එකක් තථාගතයන් වහන්සේට ඇඟිල්ලක්වත් දාගන්න ඉඩක් නැහැ. ඒකේ ඒ නිහං ඔබ අර කඩල කනවා වගේ නේද මේ පැතල හරව ගත්තා නම් උන්වහන්සේගේ අත ලොකුයි ඊට වඩා. අපේ අත වලට ලොකුයි උන්වහන්සේගේ අත ඒ කියන විදිහට. ප්‍රියහස්සේ. ගැලපෙන විදිහට කරන්න. නැත්තං එහෙම වෙන්නේ ඔබ මහ නැලියක් කනවා සදාගත්තෙන් නැහසනේ මෙච්චර තියලා. ඉතින් ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඔබත් යෝගට් කෝප්පෙ එකක් කාලා නිකන් ඉන්න. ඊදල් වල්ලර දෙන්න එපා බුදු පූජාව. වලකවල වලදාන දැන් කෙනෙක් අහයි අපරාධිනේ හාමුදුරනේ ඉතින් ඒ කෑම මුන්ට අපරාධ වෙලා දින්නේ බුදුන්ට පූජා කරපු පොඩ්ඩ ඈ ඒක ගැන නේද මිනිස්සු තර්ක කරන්නේ හිතලා බලන්නේ මොන තරම් මෝඩයෝද මේ ලෝකේ ඉන්නේ කියලා අර බුදුහාමුදුරන්ට පූජා කරන පොඩ්ඩ අපරාධෙලු ඒක නිසා ඒක කන්න ඕනේලු හරියට නිකන් බත් ඇටේට ඔක්කොම කනවා වගේ gedara මෝඩ කමට තර්කවාද ගොඩ නගා ගන්නවා. මම ඔබට කියන්නේ ඕක තර්ක කරන්න දෙයක් නැහැ. තියෙනවා නම් තියන්න. නැත්නම් නොතිය ඉන්න. තියපු එක බල්ලට දෙන්න එපා. ඔබ කන්න එහෙනම්. අහිංසකයට දෙන්න එපා. කියන දේ අහන්න නැත්තම් ඔබ කන්න. කාලා පලා ගන්න තොල් එහෙම ඔක්කොම. ආරහින්දක විඳවනවා ඊට පස්සේ උගේ සිතින් කරුමෙට ඉතින් කරන්න දෙයක් නැහැ. බල්ල උනේ ඉතින් ලෝක බල හුකම් පාන්න ගිහිල්ලානේ. ඒකයි. ඕකට තරක කළ වැඩක් නැහැ මේ. දලදා මාලිකාව ඉතින් යන් ජන 32ක් එකමක් කරනවා. ඈ? ඕක අහක දාන්න ඕනේ නේ අපරාධනේ. ඈ? අර බුදුන්ට පූජා කරන ටික දැන් අපරාධේ. මේ පෑන අපරාධේ නැද්ද මේකද මේ අඳපටි? මේ අඳපටික අපරාධේ නැද්ද මේ පෑන? අපරාධේ කියන්න පුළුවන්ද? ඉතින් අපරාධේ දැන් මේක මකනවනේ. දෙගදෙන මේක අපරාධයක් මකනවනේ. අපරාධේ නැද්ද ලියපටික? ඒකයි වෙන්නේ. පින්නනේ ඕනේ. ඒකෙන් පස්සේ මොකද්ද ඒකට වෙන්නේ කියන එක නෙමෙයි නේද? එහෙනම් මේ ගොඩනැගිලි හදන්නත් එපැයි. මේවා කැඩෙනවනේ දවසක. එහෙනම් බුද්ධ පූජාව පූජා කළාට පස්සේ පින්විතනි ආයි ඒකට ඔබ ඇජෙන්ඩාස් හදාගන්න එපා. ඒකට මොකද්ද කරන්න කියලා. එතකොට අන්තිමට වෙන්නේ බුද්ධ පූජාවයි බල්ලටයි හරි ලොකු පුතාට පොඩි පුතාට මිනිහට තාත්තට අම්මට. එතන මුලින්ම කිව්වේ මොකක්ද? බුද්ධ පූජාවයි බල්ලටයි හරි. දැන් කෑම බෙදනවා ඉතින්. ඇයි ඇජෙන්ඩ එකක් හදාගෙන ඉවරයිනේ බුද්ධ පූජාට කරන්නේ මොකද්ද කියලා? බැරිද හරි බුදුහාමුදුරු වැඳුවොත් ඔක්? බල්ල බඩේ ඉන්නේ. එහෙනම් ප්‍රාර්ථනා මොකක්ද තියෙන්නේ? බැරිදලාවත් වරඳන්න නම් එපා. බල්ල බඩේ ඉන්නේ. නික කොහෙද බෙදන්නේ පින් සිද්ධ වෙන්නේ? ඒක නිසා මොට්ටියෝ කියන කතා අහගෙන මොට්ටකම් කරන්න ඕන නෑ. නැත්තම් මේ පෑනේ මේ ටික ලිව්වේ දැන් මේ පෑනෙන් ලියපු ටිකේ අවශ්‍ය දේ ඔබ අරන් ඉවරයි. එහෙනම් මේ මේ පෑන පූජා කරපු එකේ මහ පින නැගිලා ඉවරයි. දැන් එහෙනම් මේක මැකුව නෙමෙයි මේක කෑවක් කමන්නේ නෑ ආයි. ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න. එතකොට නිදහස් වෙන්න පුළුවන්. මම මේ ටිකක් තදින් කියන්නේ. කාටවත් පහර ගන්න නෙමෙයි. ඔබගේ ඔළුවට ටිකක් තදින් වදින්න. මේ දේවල්. නැත්නම් අපරාධයනේ පින්විත. ඔබ සතාගතයන් වහන්සේව ජීවමාන විදිහට සලකන්න. මේක පිළිමයක් නෙමෙයිනේ. මේ පිළිමයක්ද මේ? මේ තථාගතයන් වහන්සේ. ඒර ඔබට පුළුවන් තථාගතයන් වහන්සේ ඉස්සරහා එක එක විදිහට හැසිරෙන්න. ඔබ පිළිමයක් නම් ඉතින් ඕන එකක් කරගන්න. තථාගතයන් වහන්සේ නම් ගරු කරා. ඒකට අනුකූල වැඩ කරා. එතකොට හරි. හොඳයි. එහෙනම් අපි මේ ටික තව ටිකක් කතා කරමු. අවධානයෙන් වැඩ පිළිවෙල කරමු. හොඳයි සිංහතුනි එහෙමනම්. උදේ ඉඳලා මේ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන්, ධම්ම ශ්‍රවණය කිරීමෙන්, ධම්ම මනසිකාර කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් සිවණක් පිළිසට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඒ රැස් කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.